තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරා මේරය මග්ගපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
සංකතං අභිසංකරොන්ති තී සංඛාරෝ වේදනං වේදනත්තාය සංඤං සංඤත්තාය සංඛාරං සංඛාරත්තාය අභිසංකරොන්ති තී සංඛාරෝ තී අතිගෞරවණීය අවසරයි අපේ කිරම මහානායක මහපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් හැම දිනාම දැන් මේ සෝදානම් වෙන්නේ සසර දුක්ගින් නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන ලද සද්ධර්මයෙන් බෙදක් ශ්‍රවණය කරන්ට. ඉතින් පින්වතුනි දවසක් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මෙහිම ප්‍රකාශනයක් කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මට හිතෙනවා මේ ශාසනේ හරි අඩක්ම කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා පවතිනවා කියලා කියන මේ වචනේ ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ මාහේවං ආනන්ද මාහේවං කියලා ආනන්ද එහෙම කියන්ට එපා ආනන්ද එහෙම කියන්ට එපා හරි අඩක් නෙමේ මේ මුළු ශාසනයම පවතින කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසායි කියලා පෙන්වුවා. ඒක මම මතක් කළේ මේ පින්මුතුන්ට මේ සසර දුක්ගිනි නිවන සද්ධර්ම දෙදක් අදහන්ත හම්බ වෙන්නේ ඉබඳුම කල්යාණ මිත්‍ර සම්පත්තියක් නිසා කියලා මුලින්ම මතක් කරනවා. ඒ වෙන මුකුත් නිසා නෙමේ අද දවසේදී 58 වෙනි ජන්මදිනය සමරන අපේ නිහාල් රූපසිංහ මැතිතුමා එතුමගේ ඒ ජන්මදිනය නිමිති කරගෙන මට ආරාධනාවක් කළා. ස්වාමීන් වහන්සේ මේ බොහෝ දිනකට උපකාරී වෙනස ධර්මදයක් බණ ටිකක් කියලා දෙන්න කියලා. ඉතින් එතුමගේ ජීවිතයට ආශිර්වාදාත්මකව නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් ඔගලන්ගේ සසර දුකින් නිවා ගැනීම පිණිසත් මේ දේශනාව අද පවත්වන්නට හේතුනේ එතුමා කළ කාරුණික ඉල්ලීම නිසායි. ඇත්තටම මම මේක බාරගත්තේ එතුමා යම් ආයතනයක ලේකම්තුමෙක් නිසා නෙවෙයි, ධර්මයට ඒක අදාළ නැහැ මට. නමුත් බොහෝම වටිනා සත්පුරුෂයෙක් නිසා, අපි හැම දිනාටම කල්යාණ මිත්‍රයෙක් නිසා, බොහොම ගුණවන්ත මිනිසෙක් නිසා. ඉතින් ඒ ටික මුලින්ම මතක් කළේ බුදුහාමුදුරු දේශනා කරන ගුණ මොකු වෙන්න එපා කියලා, ගුණේ මකන්න එපා කියලා. ඒ නිසායි ඉතින් එතුමගේ ජීවිතයට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ විත්වා කියන කලන සිතින් යුක්තව මේ දේශනාව ආරම්භ කරනවා. පින්වතුනි, මම හැමදාම මතක් කරලා තියෙනවා, අපි නොදන්නවා වුණාට, අපි නොදකිනවා වුණාට, අපි හැම දිනාම ඉමක් කොනක් හරක් දෙයක් නැති අනවරක් වූ සංසාරේ ඒ මේ අතු දුවන සෙරිසරණ අය. ඉතින් මේ සසර අපි නිකම්ම දුවනවා සෙරිසරනවා නෙවෙයි, අපි හැමෝම යමක් හොයමින් දුවන සෙරිසරණ අය. මොකක්ද? සැප සතුට දෙක හොයමින් තමයි අනන්ත පරිමාණ සංසාරක ඉඳලා මේන්නේ. දුක අපේ ජීවිතවලින් අයින් කරගන්න උත්සාහවත් වෙමින් අපි හැම දිනම මේ සසරේ ඉන්නේ. නමුත් අපි කාටවත්ම ලෝකෙ තුල තාම ලැබුණේ නැති එකම දේ. අපිට ප්‍රුණට බොහෝ දේ ලැබුණා කියලා, නමුත් අපි දන්නේ නැති වුණාට අපි හොයපු දෙමයි අපිට ලැබිලා නැත්තේ. මේ බඩු භාණ්ඩ ලැබෙනවා, බඩු භාණ්ඩ බාහිර ද්‍රව්‍ය කාරණා අපිට ලැබෙනවා කියලා පෙමුණාට, ඕව ලබා ගනිමින් ඔය ආස්සේ අපි හෙව්වේ සැප සතුට දෙක. අපි උත්සාහවත් වුණේ දුක් දුම්නස් දෙක ජීවිතෙන් අයින් කරන්න. නමුත් ඒ දෙක තාම අපිට බැරි වුණා සැප සතුට ළඟා කරගන්න, දුක් දුම්නස් අයින් කරගන්නට. පින්වතුනි, ලෝකයේ තුල සැප සතුට ළඟා කරගන්න, දුක් දුම්නස් අයින් කරගන්න අපට පමණ හෝ තරම් තැනක්වත් තියෙයි නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දවසක් දේශනා කරනවා, සබ්බම් භික්ඛවේ ආදිත්තං, මහන්නි සියල්ල ඇවිලා ගන්නා ලදී. සියල්ල ඇවිලා ගන්නා ලදී. කිංච භික්ඛවේ ආදිත්තං, මහන්නි කුමක්ද ඇවිලාගෙන තියෙන්නේ? ඇහැ රූප චක්කු විඥානෙ මේ වගේ මේ ස්පර්ශ ආයතන හය පෙන්වුවා. මෙන්න මේ ටික ඇවිල්ලාගෙන තියෙන කේනාදිත්තං, කුමකින්ද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස රාග දේශ මොහ, මෙන්න මේ 11 ගින්නකින් ඇවිල ගන්නාලාදී. ගිනි ගොඩක් ඇතුලේ යම්කිසි යකඩ කැබිලි ටිකක් තියෙනා, එකකින් එක රත් වෙලා කියලා කියන්න ඕනේ නැහැ. අපිට කියන්න පුළුවන් සියල්ල ඇවිල ගන්නා ලදි කියලා. ගිනිගෙන රත් වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්. ඒ වගේ මේ අවිද්‍යාව ඇතුළේ තියෙන සියල්ලම ඇවිලගෙන තියෙන්නේ කියලා මතක් කළා නම්, ඇවිලගත් ගිනි ගොඩක් ඇතුලේ සිසිල් වෙච්ච යම හොයන අපිට ලැබුණා නම් තමයි පුදුමේ. ගිනි ගොඩක් ඇතුලේ රත් වෙච්ච දෙයක් තියෙන දෙයක් ඇතුලේ සිසිල් වෙච්ච යමක් යමෙක් හොයන්නේ නම්, මිරිඟුවක් පිටපස්සේ ජලය හොයන්න බඳුයි. ඉතින් පින්වතුනි, මෙච්චර කාලයක් අපි ඒ තරම් දුක් විඳිනින්, දුක නැති වෙන තැනක් නැති කරන තැනක් හෙව්ව හම්බුන්නේ. ඉතින් පෙර පිනකට දෝ කොහෙද? එබඳු ධර්මයේ තියෙන වටපිටාවක ශාස්ත්‍රඥ වහන්සේ නමක් ලෝකෙ පහළ වෙච්ච යුගයක, එබඳු ධර්මයක් තියෙන වටපිටාවක හඟවා කියන අර්ථයකුත් ඇති ජීවිතයක් අපිට ලැබිලා තියෙයි. ඉතින් මේ අවස්ථාවේ හැම දිනම මේකෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. අපේ ජීවිතයේ අපි අද දන්න, අපි අද දකින මේ අවුරුදු 50ක 60ක පමණක් අර්ථවත් වූ ජීවිතයක් නෙවෙයි තියෙන්නේ කියන කාරණාවත් මතක තබා ගන්නට ඕනේ. පින්වතුනි, සංවේගය ඇති වෙනවා නම් එබඳු ජීවිතයකට හොඳ වචනයක් මේ ශාසනයේ ධර්මසේනාධිපතින් වහන්සේ කියන්නේ, සරියුත් මහරහතන් වහන්සේ. ඒ සරියුත් මහරහතන් වහන්සේ තථාගතයන් වහන්සේ බඳුම්ම තථාගතයන් වහන්සේට උපකාර කරමින් ලෝකයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ජීවිතයේ අවසන් අවස්ථාවේදී පිරුණම් පාණ්ඩ උපන් ගෙදරට වඩිනකොට බොහෝ භික්ෂුන් වහන්සේලා සංවේගය උපදවාගෙන සරියුත් මහ රහතන් වහන්සේ පිටිපසින් වඩිනකොට සුතජන භික්ෂුන් වහන්සේලා අඬනඳ යද්දී ආපෝ වෙරළ නතරලා ඉතිවිසට කියනවා, ඇවැත්නි මේ මොහොත මං වෙනුවෙන්වත් ප්‍රමාද වෙන්න එපා. උභේන මිදම් මරණමේව නාමරණං පච්චාවා පුරේවා පටිපජ්ජත මා විනස්සත කනෝවා මා උපජ්ජගාති. උභේන මිදම් මරණමේව දෙපසින්ම මරණයයි. මැරිලා ඉපදුනා ඉපදිලා මැරෙනවා. උභේන මිදම් මරණමේව නාමරණං පච්චාවා පුරේවා. නොමැරීම පෙරවත් පසුවත් නැහැ. පටිපජ්ජත අප්‍රමාදිව ධර්මේ හැසිරෙන්ට මා විනාශත විනාශ වෙන්ට නම් එපා. කනෝවා මා උපජ්ජගාති මේ සන සම්පත්‍ති අත්හැරගන්ට එපා කියලා වාද කළා. ඉතින් ඒ නිසා හැම දිනාටම මතක් කරනවා මේ මොහොතේදී ඉතාමත් ඕනකම මේ බණ ටික අහන්න කියලා. ඒ වගේම මම අද ඔයගලන්ට පෙන්වන්න හදන මේ දහම් කරුණු ටික ඉතාමත් තීක්ෂණයි. ඉතාමත් සියුම්. ඒක තර්ක බුද්ධියකින් අවබෝධ කළ යුතු පඬිතයන් විසින් නොනැත්තන් විසින් නොනින් දැක්විය යුතු ධර්මතාවයක් මම මේ පෙන්වන්න හදන්නේ. ඒ නිසා විසිරුණු මනසකින් සෙලවිච්ච මනසකින් කවදාවත් මේ පෙන්වන ධර්මයේ අර්ථය තේරුම් ගන්න බෑ, හම්බ වෙන්නේ නෑ. ඒ නිසා හැම දිනාම මම මේ පෙන්වන්න හදන ධම් කරුණු ටික හිතින් අතහරින්නේ නැතුව වචනයක් වචනයක් ගාන ඒ ඔස්සේ මෙන්න කියලා පෙන්නනවා. පින්වතුන් යම් දවසක අනාත්මෝ ධර්මතාවය අනාත්මයි කියලා කෙනෙකුට අවබෝධ වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා මේ ජීවිතේම නිවන් දකිනවා කියලා. ඉතින් මේ අනාත්මෝ ධර්මතාවය ඔබලන්ට දැක ගන්න පුළුවන්. ඇත්තටම බොහෝම උමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කළොත් බොහෝ කලක් බොහෝ ඈතක නෙමෙයි, මේ දැන් අද මේ දේශනාව අවසානයේදී ඔයගලන්ට ධර්මත පහල කරගන්න තරම් හේතු සම්පත්තිය කියලා මට හිතෙනවා. ඒ තරම් උමනාවෙන් මේක ශ්‍රවණයකට යුතුයි. හැබැයි ස්වභාවයෙන්ම මේ ධර්මයේ අර්ථය ටිකක් ගැඹුරුයි. අඩි 20ක් විතර ගැඹුරු ලිඳක් තියෙනම් මේ ගැඹුරු ලිඳෙන් වතුර ගන්න අපිට තියෙන්නේ අඩි 18ක් විතර දිග ලණුවක් නම් කඹයක් නම් ඉතුරු අඩි දෙකට ලිඳ උස්සන්න පුළුවන්ද? කවදාවත් බැ. කවදා හරි වතුර ගන්නව නම් ඒ ලණු කැල දෙකත් හොයාගන්න තමයි. ඒ වගේ ධර්මයේ ස්වභාවය ගැඹුරුයි නම් අද අපි මෝඩ නම් අපේ මෝඩි මනසේ තරමට ලිහිල් කරන්න ගියොත් ඒ දර්ශනයත් මෝඩ දර්ශනයක් වෙයි. ඒ නිසා මේ ධර්මයේ උනත් ලිහිල් කළා අර්ථය ලිහිල් කළා පෙන්වන්න පුළුවන් extra ප්‍රමාණයක් තියෙයි. එතනින් එහාට ලිහිල් කරන්න ගියොත් ඒකේ තියෙන අර්ථය නැසෙනවා. අර්ථය අහිමි වෙනවා. බොහෝම මතක හිටින මට සිලුතු විදිහට කතා කියලා අර්ථයක් කරුණු පෙන්වන්න පුළුවන්. නමුත් මේ ගැඹුරු දර්ශනාත්මක පැත්ත එක දර්ශනයක්මයි ගැඹුරුමයි. ඒක අපිට ඕනට වඩා ලිහිල් කරන්න බැහැ කියන කාරණාවත් මතක් කරන්න වෙනවා. ඒකට වෙනවා එහෙනම් අපිටම ක්‍රමෝපායක් සකස් කරගන්න අපේ මනසේ ඇති තීව්‍රතාවය එකඟතාවය උදව් කරගෙන ඉතුරු අඩි දෙකත් ගැට ගහලම තමයි අපිට ගන්න වෙන්නේ. ඒ නිසා මේ දේශනාව ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූපං රූපත්ථාය සංඛතං අபிසංඛරොන්ති තී සංඛාරෝ. සංඛාරය කියලා කියන්නේ මොකක්ද? රූපයේ පිනිස යමෙක් රූපය සකස් කරගනේ නම් පිළියෙල කරගනේ නම් මෙන්න මේකට සංස්කාරය කියලා කියනවා. වේදනාව පිණිස යම්කිසි කෙනෙක් වේදනාව සකස් කරගනේ නම් පිළියෙල කරගනේ නම් සංඥාව පිණිස සංඥාවක් සකස් කරගනේ නම් පිළියෙල කරගනේ නම් සංඛාරය පිණිස සංඛාරයක් සකස් කරගනේ නම් පිළියෙල කරගනේ නම් මෙන්න මේකටයි සංඛාරය කියලා කියන්නේ කියලා පෙන්වනවා. අපි අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපදින සංස්කාරය අපිට හම්බ වෙන්නේ අපි දන්නා වූ දක්නා වූ රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාරයක් හැටියට නැවත මනසේ බිලිබිඹු වෙමින් කියන කාරණාව. ආපහු මතක් කළොත් සංඛාරය කියලා කියන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියනකොට අපිට සංඛාර නැත්තම් කර්ම නිමිත්ත හැටියට අපි කර්මයක් සකස් කරගන්නකොට රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාරයක් තමයි අපිට කර්ම නිමිත්ත හැටියට සංඛාර නිමිත්ත හැටියට අපේ මනසේ හම්බ වෙන්නේ කියන එකයි කියන්නේ. මම ඒක පැහැදිලි වෙන විදිහට මතක් කරන්නම්. එතකොට මෙන්න මේ කාරණාව පටිච්චසමුප්පාද ධර්මයක් වශයෙන් අපි දැක්කොත් අපිට මේ අනාත්ම ධර්මතාවය අවබෝධ වෙනවා. ධර්මය කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් අනිත්‍ය හෝ දුක්ඛ හෝ අනාත්ම හෝ ධර්මතාවය අනිත්‍ය බව දුක් බව අනාත්ම බව අවබෝධ වුණොත් තේරුණොත් ඒ තේරිච්චදී යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති කියන ධර්මතාතික උදව් කරගෙන දකින්න පුළුවන්. අන්නේ ඒ දැක්මට කියන දික්ති සම්පන්නයි කියලා. එතකොට පිනෙන්නේ අනිත්‍ය වූ දුක් වූ ධර්මතාවයේ දකින එකට තමයි අනිමිත්ත ශුන්‍යත අප්පනිහිත කියලා නම් කරන්නේ. අනිත්‍ය කියන ධර්මතාවය උදව් කරගෙන ඇත්ත ඇති හැටි දකින්න චේතෝ විමුක්තිය හඳුන්වනවා අනිමිත්ත කියලා. දුක් වූ ධර්මතාවයේ අවබෝධයෙන් ඇති වෙන ආශ්‍රයන්ගේ මනසේ ඇති ආශ්‍රයන්ගේ මිදීම හඳුන්වනවා අප්පනිහිත කියලා. අනාත්ම අවබෝධය නිසා මනසේ ආශ්‍රවයන්ගේ ක්ෂය බව ආශ්‍රයන්ගෙන් මනස මිදුනහම ඒ මිදීම හඳුන්වනවා ශුන්‍යත කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා තුන දකිනකොට මනසේ ඇති ආශ්‍රවයන් මිදෙනවා, කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. ඒ කෙලෙසුන්ගෙන් මිදීම නම් කරනවා අනිමිත්ත ශුන්‍යත අප්පනිහිත කියලා. එබඳු චේතු විමුක්තියක් ඇති මනසට ගෝචර වෙන ධර්මතාවයක් තමයි නිවන. අනිමිත්ත ශුන්‍යත අප්පනිහිත කියන සමාධියක් ආනන්තරික සමාධිය කියලා කියනවා. එතකොට ඒ ආනන්තරික සමාධිය කියලා කියන්නේ යම් සමාධියකට අනතුරුව ආශ්‍රයක්ෂේ වෙයි නම් පෙරපසු නැතුව අපුබ්බං අචරිමං පෙරපසු නැතුව ආශ්‍රයක්ෂේ වෙයි නම් අන්නේ සමාධියට කියන ආනන්තරික සමාධිය කියලා. අන්නේ සමාධිය නිසා අපිට Nirodhi සාක්ෂාත් වෙනවා. මේ සියලුම දුකේ අවසානයේ ඒ බව වෙනවා. මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා තුන පැහැදිලි කරන්න තමයි සම්මා සම්බුදුරජාන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවය මේ ශාසනයෙන් බැහැර නෑ පින්වතුනි. නමුත් අද අපි දන්නා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා තුන ධර්මයේ දන්නා වූ අය වගේම නොදන්නා වූ ලෝකයක් දන්නවා. නමුත් ලෝකෙට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වැහිලා තියෙන නිසා ඒ වැස්ම දුරු කළ මේ ත්‍රිලක්ෂණය පෙන්වන්නටයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. මේ ත්‍රිලක්ෂණයට කියනවා විමුක්ති මුඛ කියලා. ලෝකයෙන් යම් කිසි කෙනෙක් කවදාම හරි දවසක මිදෙන්නේ ලෝකෙන් මිදෙන්නේ ලෝකය අනිත්‍ය වශයෙන් ලෝකයේ දුක් වශයෙන් ලෝකයේ අනාත්ම වශයෙන් දැක්කොත් විතරයි. ලෝකයේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැක්කොත් ආශ්‍රවයෙන් කෙලෙසුන්ගෙන් මනස මිදෙනවා. එයා සියලුම ලෝකෙන් මිදෙනවා, සියලුම දුකෙන් මිදෙනවා. එතකොට මම මේ මාතෘකා කළ ධර්මතාවය උදව් කරගෙන ඕගලන්ට පෙන්වන්න හදන්නේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවය. ඒ දර්ශනය ඕගොල්ලෝ දැක්කොත් ඕගොල්ලෝ ලෝකෙට අයිති නැති කෙනෙක් වෙනවා. ඒ දර්ශනය ලෝකෙට අයිති නැති කෙනෙක් එක. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක ලෝකයේ යථාර්ථය, ලෝකයේ කෙලවර, ලෝකයේ ඇතුලේ ඉන්න අයට ඒක වෙහිලා. එතකොට හොඳට අපි ඒ කාරණාව බලමු. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති සංඛාරෝ. සංඛාරේ කර්මය කියන එක හඳුනගන්න. මේ හරහයි අපිට මේ ධර්මය දකින්න පුළුවන්. සතර පද ගාථාවක් හරි අත්තමඤ්ඤය ධම්මමඤ්ඤය ධම්මාන ධම්ම පටිපන්නෝ හෝති. අර්ථය දැනගෙන ධර්මය දැනගෙන ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය හැසිරුණොත් එයාට ධර්මය අවබෝධ වෙනවා. මේ ගාථාවේ මේ පෙන්වන අර්ථය ඇති. අපි බලමු මොකද්ද රූපන් රූපත්තාය සංකතං අபிසංකරಂತಿ ති සංකාරෝ කියලා කියන්නේ. රූපේ පිනිස රූපයක් සකස් කළා පිළියෙල කරගන්න එකටයි කර්මය කියලා කිව්වේ, සංඛාරය කියලා කිව්වේ. අපි මෙහෙම කිව්වොත් උපමාවක් ගත්තොත් යම් කිසි දක්ෂ වඩු මහත්තෙක් ඉන්නවා. මෙයා ආයුධ ටිකක් අරගෙන කැලේට යනවා. හැබැයි මේ ලෝකෙ කොතනකවත් නිර්මාණය වෙච්ච හැදිච්ච බඩු බහන්න නැහැ. හොඳට අර්ථය ගන්න. බඩු මහත්තෙක් ඉන්නවා. එයා ආයුධ බඩු ටිකක් අරගෙන කෙළේකට යනවා. කලින් නිර්මාණය වෙච්ච බඩු බහන්න මොකුත් නැහැ. ගස් ටිකක් තියෙන කෙළේට යන්නේ. මෙයා දැන් හිතේ ඉස්සෙල්ලාම හදාගන්නවා චිත්තජ රූපයක්. මනසේ හදාගන්නවා රූප නිමිත්තක්. රූපයක් සකස් කරගන්නවා. කුමටද? බාහිර රූපය පිණිස. අපි කියමු ඒ රූප නිමිත්තට නම් කරනවා පුටුව කියලා. ඔන්න දැන් හිතේ පුටුවක් හදාගන්නවා. මෙන්න ඉඳගන්න යමක් හදනවා. ඒකේ නම පුටුව. දැන් හිතේ තියෙන මේ හැඩයටයි කකුල්, මේ විදිහට අත තියෙන තැන්, මේ විදිහට තමයි ඇඳ, මේ විදිහට තමයි ඉඳගන්න තැන සීට් එක, ආසනය කියලා හිතේ සම්පූර්ණ පුටුවක් සකස් කරගන්නවා, හදාගන්නවා. ඔන්න දැන් රූපයක් පිළියෙල කළ සකස් කරගත්ත හිතේ. සකස් කරගෙන කැලේට ගිහිල්ලා හොඳට බලන්ද ගහක් කපනවා කියතක් කරගෙන ගහක් කපනවා. ගහක් කපලා ලෑලි ඉරලා දැන් මෙයා මොකද කරන්නේ? දැන් ගහක් හැදිලා තියෙන ගහ ගැන බලන්න. ගහ කියන්නේ පොළොවේ තියෙන ඕජාසාරය අරගෙන තමයි හැදෙන්නේ. පොළොවේ තියෙන පටවි ගතිය නැතිනම් ගහක් හැදෙනවද? නැහැ. ආපෝ ගතිය ජලයේ ස්වභාවය නැත්තම් ගහක් පවතිනවද? නැහැ. තේජෝ උෂ්ණත්වය කියන එක නැතිනම් ගහක් හැදෙනවද? නැහැ. වායෝ ස්වභාවය නැත්තම් ගහක් හැදෙනවද? නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතර තමයි අවකාශ ධාතුව තුල රාශි වෙලා තියෙන මේ ගහක් කියන එක. අපි භෞතික වර්තමානයේ භෞතික විද්‍යාව කරනකොට උනත් දන්නවා පදාර්ථය කියනකොට උගන්නනවා අපිට ඝන, ද්‍රව, තාප, වායු කියලා. මේ හැම දෙයකම තියෙන භෞතිකත්වය මොකද්ද? ඝන, ද්‍රව, තාප, වායු. ඝන කියලා කිව්වේ පඨවි, ද්‍රව කියලා කිව්වේ ආපෝ, තාප කියලා කිව්වේ තේජෝ. ඝන, ද්‍රව, තාප, වායු කියන වාතය. අද භෞතිකව කියන මේ දේ තමයි බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2000 කට ඉස්සෙල්ලා කිව්වේ. එතකොට මොන දෙන් මේ ගහ කියන තැන තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායු. දැන් පුටුව හදනවා කියලා හිතේ තියෙන රූපයක් බලාගෙන අවකාශ ධාතුවේ සතර මහා ධාතුව රාශි කරන එකයි මේ කරන්නේ. ගහ කපලා හොඳට බලන්න. ගහ කපලා දැන් ගහකේ සතර මහා ධාතුවේ නිර්මාණ වෙච්ච එක හිතේ තියෙන හැඩයට අවකාශ ධාතුවේ මේක රාශි කරනවා. ඒකයි කොතනක හරි වැරදුණු තාමික වැරදි. හරි වැරදි බලන්න දැන් මනින් දෙකක් තියෙන්න ඕනේ නේද? මොකේද තියලාද මනින්නේ මේක වැරදුනා කියලා? අර හිතේ තියෙන රූපෙට. ඒකයි දැන් රූපයේ පිණිස රූපයක් හදාගත්තේ. බාහිර සතර මහා ධාතු රූපය හැදීම පිණිසයි දැන් මේ හිතේ රූපයක් හදාගත්තේ. රූපං රූපත්තාය. රූපයේ පිණිස රූපයක් සකස් කළා පිළියෙල කරගත්ත මනසේ. ඒකට තමයි දැන් සංඛාරය කියලා කිව්වේ. ඒ රූපයක් සකස් කළා පිළියෙල කරගත්තේ මොකටද? බාහිර රූපයක් හැදීම සඳහායි. ඔන්න මේ හිතේ තියෙන හැඩේ, පුටුව කියන හැඩේ උදව් කරගෙන සතර මහා ධාතුව අවකාශ ධාතුව තුල රාශි කළා. ඔන්න රාශි කළාම හැඩේ, හිතේ තියෙන හැඩේටම සතර මහා ධාතුව රාශි වුණා, නිර්මාණය වුණා. ඒක දිහා බලනකොට ඒක හදන්න උපකාරී වෙච්ච ගති ටිකම ආපහු මනසේ යෙදෙනවා. දැන් හොඳට බලන්න, සතර මහා ධාතුව හිතේ තියෙන පුටුව කියන රූප නිමිත්ත නිසා සතර මහා ධාතුව රාශි කළා. රාශි වෙච්ච සතර මහා ධාතුව දකිනකොට ආපහු මනසෙම පුටුව කියන ගති ටික යෙදෙනවා. මෙන්න මේ ටික නොදන්නා ලෝකයා අන්න අර භෞතික සතර මහා ධාතුවට තදින් තණ්හා කරනවා පුටුවට කියලා. හොඳට බලන්න ඕගොල්ලෝ ඇස් ඇරලා මම මේ කියන උපමාව දිහා. බාහිර භෞතික ලෝකයේ යමක් රාශි වෙන්න කලින් නේද මේ හැඩේ මනසේ තිබුණේ? කලින් නේද මේ හැඩේට නම් කළේ පුටුව කියලා? පුටුව කියන එක කලින්ම නිර්මාණය වුණේ මනසේ නේද? මනසේ නිර්මාණය වෙච්ච පුටුවට සාපේක්ෂව බාහිර භෞතිකයේ තුල රාශි වෙන්නේ පටවිය ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව විතරයි. දැන් සතර මහා ධාතුව දකින්නකොටම, සතර මහා ධාතුව දකින්නකොටම තමම්මයි රාශි කළේ. තමම්ම රාශි කළ සතර මහා ධාතුව දකින්නකොට තමන්ගේම මනසෙම මේ රූපේ හදන්න හේතු වෙච්ච ගති ටික ආපහු යෙදෙනවා. එතකොට අපි මනසේ තියෙන ගති ටිකකින් සතර මහා ධාතු රාශි කළා, රාශි වෙච්ච සතර මහතු දකින්නකොට ඒ ගති ටිකම අපේ මනසේ යෙදෙනවා නේද මේ කියන ටික දැක්කේ නැති වුණොත් අපි ඔක්කොටම පුටුවක් හම්බ වෙන්නේ බාහිරින්. අපි පුටුවක් එක්ක, බාහිර තියෙන පුටුවක් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ අපේ මනසේම ක්‍රියාකාරීත්වයකින්. තේරෙනවද මං කියන එක? සංඛාරයේ අර්ථ දක්වනවා හරියට පටපණුවා කියලා, පටපණුවෙකුට වගේ කියලා. පින්වතුනි, පටපණුවා කියන සතා මල්බෙරි ගස්වල කෝෂයක් බඳිනවා සමනලයක් වෙන අදහසින්. කෝෂයක් බැඳලා ඒක ඇතුළට ගිහිල්ලා දෙපැත්තේ හිලත් වහගෙන කෝෂය ඇතුළේ ඉන්නේ. තමන් හදාගත්ත කෝෂය නිසාම තමන්ට මැරෙන්න වෙනවා. පටරෙදි අවශ්‍ය මිනිස්සු පණුව පිටින්ම අර කෝෂ කඩල තම්බලා පට නූල් ගන්නවා. ඒකයි භික්ෂු මහත්ලාට පටරෙදි අඳින්න තහනම් ගිනේ. නමුත් ඒ පට පණුවට මැරෙන්න උනේ කුමක් නිසාද? තමන් විසින්ම බඳින කෝෂයට, තමන් විසින් බඳින කෝෂයෙන්ම තමන්ට විනාශ වෙන්න උනා. ඒ නිසා ලෝකය විසින් උපදවන ලද සංඛාරයට ලෝකයම පැටලෙනවා. තමම්ම මනසේ හදාගත්ත මේ නිමිත්තට සතර මහා ධාතුව රාශි කළා, රාශි වෙච්ච සතර මහා ධාතුව දකිනකොට තමන්ගේ මනසේ තිබුණු ගති ටිකම ආපහු සිහි වෙනවා. මේ සිද්ධාන්තය නොදන්නා ලෝකයා බාහිර පුටුවක පැටලිලා රණ්ඩු වෙනවා, ගහගන්නවා. මම මේ උපමාවක් කළේ. ඒ වගේ උපමෙය ගත්තොත්, ඔබට අම්මා කෙනෙක් ඉන්නවා නම් සිහි කරන්න. දැන් අම්මා කියන සතහන හිතට දැන් ඕගලන්ට සිහි කරගන්න පුළුවන්. දැන් මේ චිත්තජ රූපයක් තියෙන රූපං රූපත්තාය. දැන් මේ හිතේ තියෙන චිත්තජ රූපය මේ හැඩයට ඕගලු නම් කරනවා අම්මා කියලා. බොහොම සෙනෙහස ආදරේ හැඟීම කියන කමත් ඇති වෙනවා. වඩුව පුටුව හැදුවා වගේ දැන් බලන්න කලින්ම අම්මා කියන හැඟීමක් තියෙන්නේ. ඊට පස්සේ මේ හිතේ තියෙන හැඟීමට හැඩේ හොයාගෙන අපි යද්දී අවකාශ ධාතුව තුල මේ හැඩේටම රාසි වෙච්ච පටි ව්‍යාපෝ තේජෝ වායු කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද ධම්මස් කියලා කියන්නේ සතර මහා ධාතුව නිසාම හැදෙන කොටස්. කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද ධම්මස් කියන සතර මහා ධාතු රූපය වාගන යනවා මේ හිතේ තියෙන ගති ටිකෙන්. මේ රූපය ඇස් ඉදිරිපිටට එනකොටම තමන් හොයාගෙන ගිය ගති ටික ආපහු යෙදෙනවා මේ මගේ අම්මා කියලා. නමුත් තමන්ගේ මනසේ තියෙන ගති ටිකෙන් සතර මහා ධාතු රූපයක් හදාගෙන දකින්න සතර මහා ධාතු රූපය දකින්නකොට මේ ගති ටික මගේ මනසේ යෙදුනේ නේද කියන කාරණාව නොදන්නා ලෝකයා සතර මහා ධාතු රූපය තුල අම්මා කියලා රැවටෙනවා පැටලෙනවා. ඒ රූපේ වෙනස් වෙන විපරිණාම වෙන දවසට මව්මල දුක විඳිනවා. පියාමල දුක විඳිනවා. රූපේ කනබුන ආහාරයෙන් හැදිලා තියෙන අනාත්මයි. නමුත් අනාත්මය කවදාවත් පෙනෙන්නේ නැහැ. හොඳට බලන්න. ඕගලන්ට යන්න ඉස්සෙල්ලම නෙමෙයිද ඕගලන්ගේ මනසේ ගති ටිකක් තියෙන්නේ අම්මා. මේ අම්මගේ රූපේ කියලා ඕගලන්ට රූපයක් තියෙයි. හැඩයක් තියෙයි. හැඩයක් පෙනෙනවා. සෙනෙහස ආදරය කියන හැඟීම් ටිකත් මනසේ ඒ නිමිත්ත එක්කම සිහි කරනකොට තියෙනවා. ඇස් ඉදිරි පිටට එන්නේ පින්වතුනි කන බොන ආහාරයෙන් හැදෙන සතර මහා ධාතු රූපේ. ඇස් ඉදිරි පිටට එනකොටම දැන් මේ සිහි කරගත්ත ගතියම මනසේ යෙදෙයි නම් හොඳට ඇස් දෙක විවර කරලා බලන්න රූපයේ ස්වභාවය අනාත්මයි නේද? තමන්ගේ මනසේ ආශ්‍රවයේ දිලා නෙමෙයිද තියෙන්නේ කියන එක බලන්න. බුදුහාමුදුරුව අනාත්මය මේ ලෝකෙට විතරයි මේ ශාසනයට විතරයි අයිති කියලා කිව්වේ ඒකයි. මේ ලෝකේ කවදාවත් අපිට අනාත්මය පෙනෙන්නේ නැහැ. හිතේ තියෙන ගතියට රාශි කරනපු රූපයේ දකින්නකොටම පුටුව කියන අදහස යෙදුනහම මේ රූපේ පුටුව වගේ පෙනෙනවා වගේ හිතේ තියෙන හැඩේ අම්මා කියන සෙනෙහ සාදරේ කියන ඕගලන්ට දැන් සිහි කරන්න පුළුවන් නම් මේ දැන් සිහි කරනකොට අම්මා හෝ දරුවා හෝ තමන්ට ප්‍රියමනාප කෙනෙක් දැන් සිහි කරගන්න සිහි කරගෙන හොඳට හිත තබන්න දැන් ඇහැ නෑ මේ වෙලාවේදී ඇස් ඉදිරියට ඒ බඳු රූපයක් ඇවිල්ලා නෑ චක්කු විඥානෙ නෑ එහෙනම් මේ මනෝමය නේද මේ සිහි කරගෙන ඉන්නේ හිතට මේ රූප නිමිත්ත මේක නේද බුදුරජාණන් වහන්සේ රූපත් රූපත්තාය කියලා කිව්වේ රූපේ පිණිස රූපයක් කියලා කිව්වේ දැන් මේ හිතේ තියෙන රූපෙක නේද මට අම්මා ගැන හෝ දරුවා ගැන හෝ කියලා සිහි කරනකොට මේ රූපයත් එක්ක නේද මේ සිනහස ගති ටික තියෙන්නේ මම බලන්න කියලා ගියොත් වෙන්නේ බත් පාන් කෝපි මුංගට කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකකින් යුක්ත අනාත්මෝ රූපය සිදිරි පිටට එනවා එනකොටම දැන් මේ මගේ මනසේ තියෙන ගති ටිකම ආපහු යෙදුනොත් මගේ මනසේ අනාත්ම රූපය දකිනකොටම මේ ගති ටිකම මගේ මනසේ යෙදෙනවා නම් එතකොට මට පෙනෙන්නේ අම්මා බලන්න ගියා අම්මා දැක්කා දරුවෙක් බලන්න ගියා දරුවා දැක්කා වගේ නමුත් මම බලන තැන මම දැක්ක තැන තියෙන රූපී ඇත්ත දැක්කේ නෑ කවදාවත් ඇත්තට වුන්නේ නෑ රූපයක් හදන්න උදව් වෙන මේ කර්ම නිමිත්තට කියනවා නිමිත්ත පැත්තට කියනවා අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියලා අවිද්‍යාවෙන් හටගත්ත අම්මා කියන කර්ම නිමිත්තටයි අපි තණ්හා කරන්නේ ඒකතයි මගේ අම්මා කියලා අපි උපාදාන වෙලා තියෙන්නේ මේ සත්‍ය පුද්ගලෙක් කියලා උපාදාන වෙලා තියෙන්නේ තමන්ගේ මනසේ අම්මා කියන නිමිත් රූප නිමිත්තක් සිහි කළා සිහි කරපු නිමිත්ත අම්මා කියලා නම් කළා ඒකට තමන්ම කැමති වෙලා ඒක උපාදාන වුණාම තමන් තුල ගොඩනගෙන ගතියක් තියෙනවා බාහිර අම්මා කෙනෙක් ඉන්නවා කියලා හැඟීමක් ඇති ඒකට තමයි භවය කියලා කිව්වේ චේතනා භව භවපච්චය ජාති භවය නිසා ඒගොල්ලෝ හොයාගෙන යන්නේ ගියාම හම්බ වෙන්නේ විඥානාම තුල ඇතන පස්ව වේදනා කියලා ඇස් ඉදිරි පිට ස්කන්ධ පංචකයක් හම්බ වෙනවා නැත්නම් රූපයක් පෙනෙනවා ඒක ආහාර ප්‍රත්‍යකින් තියෙන අනාත්මයි. ඒ ටික දකිනකොටම හොයාගෙන ගියේ මේ ධර්මතා පහ ආපහු යදෙනවා. ආපව අවිද්‍ය සංකාර තණ්හා උපාදාන භව. අතීතේ හේතුව පංච ඉදානි ඵල පංචකම් ඉදානි හේතුව පංච ආයතින් ඵල පංචකම්. දැන් අපි මෙහෙම කිව්වොත් අම්මා කියන මේ නැත්තම් මගේ දරුවා කියලා ඕගලන්ට හිතට සිහි කරන්න පුළුවන් නිමිත්තක් තියෙන අවිද්‍යාවෙන් හටගත් කර්ම නිමිත්ත තමයි මේ. ඔය නිමිත්තටයි ඔය නිමිත්තට ඔය රූපෙටයි අපි දරුවා කියලා නම් කළේ. ඔය නිමිත්ත බලාගෙනයි දරුවා ගැන හිතන්නේ නැවත නැවත. ඔය නිමිත්ත බලාගෙනයි දරුවා ගැන යමක් කියන්නේ. ඔය නිමිත්ත බලාගෙනයි දරුවා වෙන යමක් කරන්නේ. මේ නිමිත්තටයි හිතින් කින් කිරින් කරන්නේ. ඔය නිමිත්තටයි ඕගොල්ලෝ තණ්හාව බැඳලා තියෙන්නේ. මේ නිමිත්තයි පුද්ගලික සත්වයේ කෙනෙක් කියලා උපාදාන වෙලා තියෙන්නේ. ඔන්න ඔය ධර්මතා හතර යෙදුනහම ඕගලන්ගේ මනසේ පවතින බාහිර ඉන්නවා කියන ගතිය. ඔන්න ඔය නිමිත්ත මනසේ යෙදුනහම අවිද්‍යා සංකර තණ්හා උපාදාන භව කියන ඔය ගති ටික ඕගලන්ගේ මනසේ යෙදිලා තියෙන හින්දායි ඕගොල්ලෝ දරුවෝ බලන්න යන්නේ. ඔන්න ඒ පහ නිසා හම්බ වෙනවා මොකද්ද? ඇහත් රූපය චක්කු විඤ්ඤාණ කියලා පෙනෙනවා. රූපයක් පෙනෙන්නේ හැබැයි ඒ පෙනෙන රූපයේ කනබුන ආහාරයෙන් හැදුණු රූපයක්. ඒ වේදනා සංඥා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් එකක්. ඒ විඥානේ නාම රූප ප්‍රත්‍යයෙන් තියෙන එක. ඔය ටික තේරෙන්නේ නැත්නම් කෙටි කරලා පෙනෙනවා කියන සිද්ධිය දකින්න ස්කන්ධ පංචකයම. දැන් මේ හිතේ තියෙන ධර්මතා පහ නිසා ඕගලන්ට පෙනෙනවා කියන ධර්මතා පහ. පෙනෙනකොටම ආයත් අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව මෙන්න මේ සෙට් එක මේ දැන් පෙනෙන්න ඉස්සෙල්ලා හිතේ තිබුණු කාරණා පහම ආපහු යෙදෙනවා මනසේ. යෙදෙනකොට අපිට පෙනෙන්නේ දරුවා සිහි කළා දරුවා බලන්න ගියා දරුවා දැක්කා වගේ. නමුත් අපේ මනසේ තියෙන කර්ම නිමිත්තෙන් රූපයක් හදාගෙන රූපේ දකිනකොටම මේ ධර්මතා පහ මගේ මනසේ යෙදෙනවා නේද කියලා අපි දන්නේ නැහැ. පටපනුවා ඒ සතාගේ හදාගත් කෝෂය නිසා විනාශ වෙනවා වගේ අවිද්‍යාවෙන් හටගත් සංස්කාරේ අපි හදාගත් සංකාරයට අපිම පැටලෙනවා. දැන් අපි හිතාගෙන සතර මහා ධාතු රූපේ දරුවා කියලා. ඒ රූපයේ සතර මහා ධාතුට ඇයි මෙච්චර තදින් ඇලිලා තියෙන්නේ? මෙච්චර තදින් බැඳිලා තියෙන්නේ? ඇත්තටම හිතේ තියෙන නිමිත්ත එකයි අපි ගනුදෙනු කරන්නේ. ඒ නිමිත්තටයි තණ්හාව තියෙන්නේ, නිමිත්තටයි ඇලිලා බැඳිලා තියෙන්නේ. නමුත් අපි දන්නේ මේ නිමිත්ත නිසා රාසි උනේ සතර මහා ධාතු. සතර මහා ධාතු දකිනකොට මේ මේ ගති ටිකයි අපේ මනසේ යෙදුනේ කියන එක නොදකිනකොට අපිට පෙනෙන්නේ අර රූපයේ දරුවා වගේ. දැන් අපේ වැරද්දෙන් අපි මොගුටි කනවා සතර මහා ධාතු වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට දරුවා මල දුක විඳිනවා, දරුවා ලෙඩ වෙච්ච දුක විඳිනවා, අම්මා මව් මල දුක විඳිනවා, පියා මල දුක විඳිනවා, පියා ලෙඩ වෙච්ච දුක මව් ලෙඩ වෙච්ච දුක විඳිනවා නෙවෙයිද බලන්න. යම් වෙලාවකදී ඕගොල්ලෝ දැක්කොත් නච්චකින්චි ලෝකේ උපාදීයත මේ ස්පර්ශ ආයතන හය කිසිවක් උපාදාන වශයෙන් ගන්නෑ. දන්නව මනසේ තියෙන ගති ටික නිසා ස්පර්ශ ආයතනේ උපද්දනකොට ඒ ස්පර්ශ ආයතන, ස්පර්ශ ආයතන කියන්නේ රූප ශබ්ද ගන්ධ කියන ස්පර්ශ ආයතන හය නිසා ආපහු මේ ගතියෙන් යුක් ගති ටික මනෝවිඥාණයේ යෙදිලා කියලා දන්නවනම් ඕගොල්ලෝ කිසිම කෙනෙක් කවදාවත් මේ ස්පර්ශ ආයතන හය නෑදෑකමක් දකින්නේ නැති වෙයි. මේ ස්පර්ශ ආයතන හය ආත්මෝ කිසිවක් ඕගොල්ලෝ දකින්නේ නැති වෙයි. මේ ස්පර්ශ ආයතන හය නිට්ටිය කිසිවක් ඕගොල්ලෝ දකින්නේ නැති වෙයි. ඒකයි පටවින් පටවිතු දිස්වා පටවිය පටවිය හැටියට යම් කලක දැක්කොත් පටවිස්මින් නිබ්බින්දති නිබ්බින්දින් විරජ්ජති විරාගා විමුච්චති විමුත්තස්මින් විමුත්ත නිති ඥානං හෝති. ඔගොල්ලෝ යම් දවසක දැක්කොත් සතර මහා ධාතු හැටියට පටවිය හැටියට එදාට පටිවි දරුවා කියලා අම්මා කියලා තාත්තා කියලා පටිවි ඇලෙන්නේ නැහැ ඔයගොල්ලෝ. නොඇලෙනකොට මොකද වෙන්නේ? මේ ආශ්‍රවයන්ගෙන් කෙලෙසුන්ගේ මනස නිදෙනවා. මිදුනහම මිදුනවා කියන නුවණ පහළ වෙනවා. දුකේ නැතිවීම සඳහා වෙන කළ යුතු යමක් නැහැ. ඔගොල්ලෝ සතර මහා ධාතුවේ ඇලෙන්නේ කුමක් නිසාද? පටිවි හැටි දන්නේ නැහැ. ආපු හැටි දන්නේ නැහැ. තේජෝ හැටි දන්නේ නැහැ. වායෝ හැටි දන්නේ නැහැ. ඒ ටික දන්නේ නැත්නම් මොකක් නිසාද? අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන මේ සිද්ධිය දන්නේ නැති නිසා. ඔගොල්ලෝ අහලා තියෙනවා නේද? පංච උපාදාන ස්කන්ධය උදේවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යෝචි වසසතං ජීවි අපස්සං උද්‍යව්‍යං ඒකාහං ජීවිතං සෙයෝ පසතෝ උද්‍යව්‍යං. යම් කිසි කෙනෙක් මේ පංච උපාදාන ස්කන්ධයේ උදේවේ දෙක නොදැන අවුරුදු 100ක් ජීවත් වුණ තේජීත හිස් ජීවිතයක්. මේ පංච උපාදාන ස්කන්ධයේ උදේවේ දෙක දැනගෙන එක දවසක් ජීවත් වුණත් ඒ ජීවිතයේ ශ්‍රේෂ්ඨයි කියලා පෙන්වනවා. දැන් පංච උපාදාන ස්කන්ධයේ උදේ කියන්නේ ඇතිවීම, වැය කියන්නේ නැතිවීම. පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීම නැතිවීම නොදැන අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතයක් දැනගෙන එක දවසක් ජීවත් වුණත් ඒ ජීවිතය වටිනවා. පංච උපාදාන ස්කන්ධයේ උදේ වැය දැක්කොත් එයා දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් වෙනවා. දර්ශන විසුද්ධිය පනවන්න මේ ශාසනය එක විමුක්තායතනයක්. ඒක එතකොට මේ පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීම නැතිවීම තියෙනවා සමපනස් ලක්ෂණයකින්, ලක්ෂණ 50කින්. රූපී ඇතිවෙنده ලක්ෂණ 5ක් තියෙයි, නැතිවෙنده ලක්ෂණ 5ක් තියෙයි. වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මයේ ඇතිවෙنده ලක්ෂණ 5ක් තියෙයි, නැතිවෙنده ලක්ෂණ 5ක් තියෙයි. ඇතිවීමට 25යි, නැතිවීමට 25යි 50යි. අපි බලමු. එක මේව වචන නෙවෙයි, අපේ ජීවිතෙන් දැකපු දවසටයි අපි ආශ්‍රයක්ෂය වෙන්නේ. කෙනෙක් පංච උපාදානස්කන්ධي උදේවැය නොදැන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ නැහැ. පංච උපාදානස්කන්ධي උදේවැය දකින්නේ නැහැ කියලා කියන්නේ එයා පටිච්චසමුප්පාදේ දකින්නේ නැහැ, දන්නේ නැහැ කියන එක. පටිච්චසමුප්පාදේ දන්නවා නම් පංච උපාදානස්කන්ධي උදේවැය දන්නවා. පංච උපාදානස්කන්ධي උදේවැය දන්නවා නම් එයා චතුරාර්ය සත්‍ය දන්නවා. හොඳයි. අපි බලමු. ඉස්සෙල්ලාම අර උපමාව මුගම්ම වඩු මහත්යගේ උපමාවෙන් එයා හිතේ රූපයක් හදාගත්තනේ. ඇත්ත ඇති හැටිය නොදන්නාකම නිසා හිතේ අවිද්‍යාව උපකාරයෙන් ඔන්න හිතේ චිත්තජ රූපයක් හදාගත්ත, හදාගෙන ඒක නම් කළා පුටුව කියලා. ඔන්න අවිද්‍යාව කර්ම කියන දෙකම තියෙනවා. දැන් මේ පුටුවට හරි කැමැත්තකුත් තියෙනවා, පුටුව හදාගන්න ඕනෙකමකුත් තියෙනවා. අවිද්‍යාව තියෙනවා, කර්මය තියෙනවා, තණ්හාව තියෙනවා. ඒ නිසා තමයි කැලේට ගිහිල්ලා ගහක් කපලා සතර මහා ධාතු රාශි කළේ. සතර මහා ධාතුව කියන්නේ පටවිය ආපෝට ආපෝ තේජොද ඔවුනුන්ට උපකාරිය සතර මහා ධාතු රාශි කළා තින්නේ එතන ආහාර ප්‍රත්‍ය. පුටුව කියලා අපි දකින රූපය නිර්මාණය වෙන්න අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාර කියන ධර්මතා ටික උදව් වෙලා නෙමේද අපි පුටුව හදාගත්තේ? අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන් මේ ප්‍රත්‍ය ටිකෙන් නේද පුටුව හදාගත්තේ කියලා නොදන්නාකම කියලා නිබ්බති ලක්ෂණ නොදකීම කියලා තව එකකුත් එකතු වෙලා. එතකොට පහයි. අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාර මෙබඳු විදිහට නේද රූපයක් හැදෙන්නේ කියලා දන්නේ නැතිකමත් හේතුවක් වෙලා රූපය හැදෙන්න ධර්මතා පහක් උදව් වෙලා තමයි මේ අවකාශ ධාතුවේ මේ රූපය රාශි උනේ. මේ ධර්මතා පහ නොදකිනකොට ওই ධර්මතා මේ රූපය බලනකොට ආපව අවිද්‍යා කර්ම තණ්හා කියන කාරණා ටික උදව් වුණාම ආයත ආහාරය උදව් කරගෙන තව රූපයක් හැදෙනවා. මේක කෙලවරක් නැති චක්‍රයක්. ආයෙත් ඒ රූපය නිසා ආයෙත් මේ ධර්මතා පහ යෙදේ. අද සිහි කරන්න ඕගොල්ලන්ට පින්වුතුන්, නිරුද්ධ විච්ඡදී නිරුද්ධයි කියන එක නොදන්නා අවිද්‍යාව නිසා අම්මා හිතට චිත්තජ රූපයක් හදාගෙන ඒ රූපය නම් කරගෙන තිනු අම්මා කියලා. අවිද්‍යාව කර්මයේ තියේ. අම්මට හරි ආතරේ කැමැත්ත අම්මා බලන් දෙන්න ඕනිකම තියේ. තණ්හාව. ඔය කාරණා ටික නිසා මේ සතර මහා ධාතු රූපේ මේ හැඩයට අවකාශ ධාතුව තුල රාශියලා තියෙන සතර මහා ධාතුව තියෙන තැනට ඕගොල්ලෝ යනවා. ඕගලන්ට අවිද්‍යාවේ පිහිටෙන්, කර්මෙ පිහිටෙන්, තණ්හාවේ පිහිටෙන්, සතර මහා ධාතුවේ පිහිටෙන් තමයි අම්මා වූ රූපේ නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් ඒක දකිනකොටම ආයෙත් මේ අවිද්‍යා කර්ම තණ්හා කියන ටික යෙදෙයි මනසේ. ඕගොල්ලෝ දන්නවනම් රූපය කියන එක හැදෙන්නේ කොහොමද කියලා අවිද්‍යා කර්ම තණ්හාරෙන්. නිරුද්ධ විච්ඡදී නිරුද්ධයි කියන නුවණ තියෙනම් අවිද්‍යාව නැති වුණොත් ඕගොල්ලෝ හොයාගෙන යන්නේ නැහැ බලන්න. ආයෙත් අම්මා කියන රූපේ හම්බෙන්නේ හම්බ නොවෙන්නේ හේතුවක්. හිතේ මේ සටහන සිහි කරගෙන අම්මා කියලා නම් කරපු සටහන නැත්තම් ඒද ඕගොල්ලන්ට මෙබඳු රූපයක් හොයාගෙන යන්න තියෙන ඉඩ නැහැ. එහෙම නිමිත්තක් ආවහම බලන්න ඕනේ කියන ඕනෙකම නැත්තම් ඒද මේ වගේ එකක් නැහැ. හිතේ සිහි කළා මෙහෙම නිමිත්තක් තිබුණත් මේ හැඩයට රාශි වෙච්ච සතර මහා ධාතු ලෝකේ නැත්තම් ඒත් හම්බ වෙන්නේ. අපි අම්ම මැරිලා කියලා කියන්නේ ඒ හින්දා. එතකොට සතර මහා ධාතු නැතිකම විතරයි. ආහාරපත් විතරයි නැත්ති ඉතන. එතකොට අවිද්‍යාව නැති වුණොත්, කර්මය නැති වුණොත්, තණ්හාව නැති වුණොත්, ආහාර නැති වුණොත් රූපය නැති වෙනවා. වෙනවද නැද්ද? වෙනවා. එතකොට මේ ටික නැති වුණොත් රූපය නැති වෙනවා කියන එක දන්නවනම් නිබ්බති ලක්ෂණය නොදැකීම කියන කාරණාව අතහැරෙනවා. දැකීම නිසා රූපය නැති වෙනවා. එතකොට මෙන්න මේ ටික ඕගොල්ලෝ දැක්කොත් මේ ස්පර්ශ ආයතන හයේ තමන් දකීද? දැන් හැමෝම සිහි කරගන්න ඕගොල්ලන්ට අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්තක් තමයි මම කියන හැඟීම. හීනෙන් වුණත් පෙනෙන්නේ ඒකනේ. මම කියන හැඟීම. හිතේ තියෙන මේ චිත්තජ රූපය මම කියලා ඕගොල්ලෝ නම් කරගෙන තියෙන්නේ. ඒ හිතේ තියෙන නිමිත්තටයි මම කියන හැඟීම එක්ක තියෙන ඇලීම, තණ්හාව තියෙන්නේ. ඔය ගති ටික තියෙන්නේ මනසේ. ඇස් ඉදිරි පිටට කනබුන ආහාරයුක්ත රූපය මෙහෙම දකිනකොටම ආපහු මම කියන අර ගති ටික මනසේ යෙදෙනවනම් ඕගොල්ලෝ මේක නොදකිනකොට මේ රූපය ඕගලන්ට මම වගේ පෙනෙන්නේ. නමුත් යම් කිසි කෙනෙක් මේ රූපය හම්බ වෙන්න කලින්මයි බලන්න ඕගලන්ට මම කියන කෙනා කෙනාට මම කෙනෙක් ඉන්නවනේ. හොඳට බලන්න මේ මම කියන හැඟීම, මම කියන හැඟීම අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්ත නිමිත්තක් හිතේ තියෙන්නේ. මේ මම කියන හැඟීම සම්පූර්ණම ඔය එක්ක, ඔය නිමිත්ත එක්ක ජීවිතාසාව තියෙන්නේ. උතනයි තණ්හා උපාදාන බව, අවිද්‍යා සංකර තණ්හා උපාදාන බව කියන මේ ටික තියෙන්නේ මනසේ තියෙන මේ මම කියන හැඟීම එක්ක. ඇස් ඉදිරි පිට ඇහැ අනාත්මයි, රූපය අනාත්මයි, මේ දෙන නිසා අනාත්ම වූ රූප ගැටීම නිසා උපදින විඥානය අනාත්මයි, ඒ ස්පර්ශයෙන් උපදින අනාත්ම, ස්පර්ශයෙන් උපදින වේදනා සංඥා අනාත්මයි. යම් රූපයක් පෙනෙනවා කියන තැන පෙනෙනකොටම ආපහු මනසේ මේ වගේ ගති ටික යෙදෙනවා. මේ පෙනෙන රූපයට පෙරපසු මම කියන හැඟීම මනසේ යෙදුනහම ඔගොල්ලෝ ඒක නොදන්නකොට මේ රූපය මම වගේ ඉන්නේ. මේ ස්පර්ශ ආයතන හයේ තමන්ව දකින්න එහෙමයි අපි. මේ ස්පර්ශ ආයතන හයේ මගේ කියලා, මගේ දුව, මගේ පුතා, මගේ අම්මා තාත්තා දකින්න එහෙමයි අපි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාව නැති වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධේ නේතම් මම නේසෝ හමස්මි නිමිසෝ අත්තාති. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා දකිනා. මේ පංච උපාදානස්කන්ධේ තමන්ව දකින්න නැත්තම්, තමන්ගේ දෙයක් දකින්න නැත්තම්, තමන්ගේ ආත්මයක් දකින්න නැත්තම් මෙන්න මේකටයි තණ්හාව නැති වුණා කියලා කියන්නේ. ඒක වෙන්න නම් එයා දකින්නවා ස්කන්ධයන්ගේ උදේ වැය. මේ සිද්ධිය ඇස් දෙක වහගෙන තමන් සිහි කරගන්න. තමන්ට පෙනෙනවා ඇහැ ඇරිලා නැහැ. ඇස් ඉදිරිපිට එහෙනම් රූපයක් ඇවිල්ලත් නැහැ. එහෙනම් චක්කු විඥානයක් නැහැ. එයින් උපන්න චක්කු සම්පස්යෙන් උපන්න ධර්මතාවක් නැහැ. එහෙනම් මේ ටික ගවේෂණය කළාම නිසකවම අපිට තේරෙනවා මේ මම කියන හැඟීම දැන් මනෝමය උපන්න එකක්. හොඳට තීරණය කරන මේ තමයි අවිද්‍යාපච්ච සංඛාරා කියලා පෙන්වපු ටික බුදුරජාණන් වහන්සේ මේ මම කියන හැඟීම තමයි මේ නිමිත්ත තමයි අවිද්‍යාප්‍රත්‍යයෙන් හටගත්ත නිමිත්ත. මේ හැඟීමතයි මම කියන හැඟීමත් එක්කයි මේ ජීවිත ආසාව මේ කැමැත්ත මගේ කියන ඇලීම් බැඳීම් ටික තියෙන්නේ. ඊට පස්සේ ඇස් ඇරිහාම අනාත්ම ස්කන්ධ පංචකයේ ඇස් ඉදිරිපිටට එනකොටම ඇස් දෙක වහගෙන ඉන්න වෙලාවේ හිටු මම කියන ධර්මතා පහ තියෙනවනේ මුල් වෙච්ච. ආපහු පෙනෙනවත් එක්ක මේ ධර්මතා පහ ආපහු මනසේ යෙදෙමු. මේක නොදන්නකොට මේ රූපේ මම වගේ පෙනෙන්නේ. නමුත් දන්න කෙනාට මේ රූපේ මම කියලා පෙනේද කියලා බලන්න. ඒ නිසයි පින්වතුනි තමන්ට මම කියන හැඩේ බිත්තියක තිබුණත් මම කියන එක එන්නේ. බිත්තියක ඇඳපු චිත්‍රය දකිනකොටත් මම කියන හැඟීම තමන්ට එන්නේ. කුමක් නිසාද? මේ හැඩේ දකිනකොට මේ ගති ටික සිහි කරගන්න නිසයි. වීඩියෝ පටයක තිබුණත් මේ රූප සටහන දකිනකොට තමන්ගේ මනසේ තියෙන ගති ටික සිහි කරගන්න හින්දායි වීඩියෝ පටයක තමන්ව දකින්න පුළුවන්. උදේට කන්නාඩිය ගාවට ගිහිල්ලා හැමදාම ඕගොල්ලන්ගේ මූණ බලනවා. හෙට උදේට ගිහිල්ලා හොඳට හිතන්ද කන්නාඩියට එබිලා සතර මහදු නිසා පවතින වර්ණ සතහන එද්දී මේ මම කියන හැඟීම් ටික මනසේ ඉදලා නේද තියෙන්නේ කියන එක බලන්න. මේක ඔයගලන්ට අත්විඳින්න පුළුවන්. කන්නාඩිය ගාවට යන්න ඉස්සර වෙලා තමන්ට තමන් සිහි කරන්න කන්නාඩියට අඩි කීපයක් මොහොතකට ඉඳලා පැත්තකින්දලා තමන් සිහි කරන්න. හොඳට තමන්ගේ මූණ ඇස්කන් මේ හැඩ ටික සිහි කරන තමන්ට හොඳට සිහි කරගන්න පුළුවන්. හොඳට තීරණය කරන්න තුලනය කරන මේ නේද අවිද්‍යාපච්ච සංකාර මානසික උපන්න කර්ම නිමිත්ත. මේ ටිකත් එක්ක නේද මම කියන හැඟීම කෙලස් ටික තියෙන්නේ. කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා බලනකොටම ඉස්සරහා තියෙන වර්ණ සටහන දකින්නට මේ ගති ටික මගේ මනසේ ඉදී නේද කියලා දකින්න බලන්න. ඕගොල්ලන්ට ඒ රූපේ මම කියලා පෙනෙන්නේ නැති වෙයි. එතකොට සැබෑ ජීවිතයේ මේ හම්බ වෙන රූපෙට වෙලා තියෙනෙත් එහෙම නේද කියලා දකි. ඕගොල්ලෝ මේ ස්පර්ශ ආයතන හයේ මාව දකින්නේ නැති වෙයි. මගේ අම්මා, මගේ තාත්තා, මගේ දුව, පුතා සිහිපත් කරගන්න. මේ තමයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපන්න කර්ම නිමිත්ත කියලා හොඳට තීරණය කරන්න. ඇස් ඉදිරිපිට සතර මහා ධාතු රූපේ හම්බ වෙනකොට මේ ටිකම දැන් මනසේ ආපහු යෙදෙනවා නේද කියලා දකින්න. දැක්කහම මේ ස්පර්ශ ආයතන හයේ මගේ කිසිවක් ඕගොල්ලෝ නොදකි. මගේ කිසිවක් ඕගොල්ලෝ නොදකි. දුක අවසන් කරන්න තියෙන එක වෙන දෙයක් නෑ. බුදුදහම පෙන්වන්නේ සත්‍ය අවබෝධයක්. ඇත්ත ඇති හැටි දකින්න. මේ ඒහි පස්තිකෝ කියලා කියන්නේ මෙහෙ එන්න මෙහෙ ඇවිල්ලා බලන්න කියලා ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් මේ ඇත්තට. ආගමක්, පක්ෂයක්, පන්තියක්, කුලයක්, ભેදයක් නැහැ. හැමෝම මේ අවිද්‍යාව නැමැති මේ ධර්මතාවයෙන් හදපු සංකාර නැමැති කෝෂය තුල පැටලිලා ඉන්නේ. හැමෝම අසරණයි. බුදුරජාණන් වහන්සේ නමක් ඇරෙන්න මේ අවිද්‍යාව නැමැති කෝෂය තුල පැටලිලා ඉන්න පැටලිල්ලෙන් බේරන්න කෙනෙක් ඉන්නේ. ඒ පැටලිල්ලට තියෙන එකම දේ තමයි නිදොස්සු ආර්යෝ මොනවට දුක් ගෙවීම පිණිස පවතින ස්කන්ධයන්ගේ උදේ වැය බැලීම. මෙතන ඉඳලා බුද්ධිමත් කෙනෙකුට බාහිර අම්ම ගැන දරුව ගැන හිතන්න බැරි වෙයි. මෙතන ඉඳලා දරුව ගැන හිතන්න හිතනකොට එයා දන්නවා මේ මගේ මනසේ තියෙන කර්ම නිමිත්ත.
ඇස් ඉදිරිපිටට සතර මහා ධාතු රූපය එනකොට මේ නිමිත්තම නේද නැගිටලා එන්නේ. එහෙනම් මම මගේ මනස මාවර්ජන කරනවා කියලා පෙනේ. පැත්තක ඉඳගෙන දරුවෙක්ව සිහි කරන්න හදන තමන්ගේ මනස ගැන ලැජ්ජ හිතේ තමන්ට. සතර මහා ධාතුව තියෙන තැනක අපි නිකමට බලමු පුංචි දරුවෙක් කෝම් පිටු හදනවා. එයාගේ මනසේ තියෙන්නේ කෝම් පිටු රූපේ. ඒ හිතේ තියෙන නිමිත්තටයි කෝම් පිටු කියලා නම් කළේ. අවකාශ ධාතුව තුල වැලි ටිකයි රාශිකලේ හිතේ තියෙන හැඩේට වැලි ටික දකිනකොට කෝම් පිටු වේදුනා. කෝම් පිටු හැදුවා, කෝම් පිටුවක් හදනවා කියන ගති ටික යෙදුනා. පුංචි දරුවා තමන්ගේ මනසේ කියන තියෙන ගති ටික දන්නේ නැති නිසා රාශි වෙච්ච වැලි ගොඩ දිහා බලාගෙන ඉන්නවා කෝම් පිටු කියලා. බුදුහාමුදුරු දේශනා කළේ ලෝකයා කාමෙන් ක්‍රීඩා කරනවා. කාමෙන් නැමැති ක්‍රීඩාවක්. සතර මහා ධාතුව තුල අම්මා හදාගෙන, තාත්තා, දුව, පුතා, අයියා, අක්කා, නෑදෑයෝ හදාගෙන සෙල්ලංගයක් හදාගෙන මේ තියෙන්නේ. අර කෝම් පිට්ටු කැඩුනහම වැලි ටික ඉහිරෙනකොට පොඩි ළමයා අඬන්නේ කෝම් පිට්ටුව කැඩුන එකට. මගේ කෝම් පිට්ටුව කැඩුවා කියලා යඬන්නේ. කෝම් පිට්ටුවෙන් රාශිකලේ වැලි ටික වැලි ටික ඉහිරුනහම කෝම් පිට්ටුව කැඩුණු දුකයි විඳින්නේ. ඒ වගේ අවිද්‍යා, කර්ම, තණ්හා කියන කාරණා ටිකෙන් නම් ඕගොල්ලෝ සතර මහා ධාතු රාශි කරගත්තේ. රාශි කරගත්ත සතර මහා ධාතු දිහා අවිද්‍යා, කර්ම, තණ්හාවෙන් අම්මා, දුව, පුතා කියලා බලාගෙන නම් ඉන්නේ. ඕගලන්ට මේ වැලි කුඩේ සෙල්ලම් කරනවා ඕගොල්ලෝ මේ විදිහට. වැලි ටික ඉහිරෙන දවසට අම්මා මලා, තාත්තා මලා, දුව මලා කියලා කෝම් පිටු කරනවා. මැඬුව දරුවා වගේ ඕගොල්ලෝ අඬනවා. අනන්ත සංසාරේ මේ ඇස් දෙක නැතිකම නිසා, ආර්ය වූ ඇහැ නැති නිසා, අනාත්මය අනාත්ම විදිහට දකින්න බැරි වෙච්ච නිසා, උගන්නන ශාස්ත්‍රවරයෙක් අපිට හම්බුනු නිසා අපි මෙච්චර කාලයක් දුක් විඳා. මේ කියන දේශනාව ගැන, කියන හාමුදුරුව ගැන, මේක පෙන්වපු බුදු හාමුදුරුව ගැන උගල ශ්‍රද්ධාවක් ඇති කරගන්න ඕනේ. කෙනා කෙනා මේ විදිහට පරිශ්‍රණය කරලා බලන්න. මේ කියන දේ කෙනා කෙනාට නුවණින් මෙනෙහි කරලා බලන්න පුළුවන් දෙයක් මම කියන්නේ. බැලුව නොබෝ දවසකින් ඔයගොල්ලන්ගේ ඇස් දෙක පෑදේ. දුක අවසන් කරන්න වැඩි දවස් යන්නේ නැති වෙයි. පින්වතුනි, මම අර මතක් කළේ සමාන්තරව තබපු කාන්දන් හතරක බලෙන් මැද යකඩයක් තියලා තියෙනම් යකඩේට කිසි ආධාරයක් නැහැ. එල්ලලා බැඳලා නැහැ උඩින් යටින් කොහෙන්වත්. හැබැයි බිත්ති හතරට සමාන්තරව තබපු චුම්බකයක ආධාරයෙන් තමයි යකඩ කැල්ල තියෙන්නේ. එතකොට මේ යකඩ කැල්ල නොවැටි පවතිනවා. මේ චුම්බක හතර වෙනස් නොවි තියෙන තාක් යම් වෙලාවක මේ චුම්බක හතරේ, කාන්දන් කැල්ලි හතරේ කුමන හෝ තැනක තියෙන බලය අඩු වුණොත්, මේ සමතුලිතතාවය විදුනොත් යකඩ කැල්ල ගිහලා එතතර වදිනවා. රැඳෙන්නේ නැහැ. ඒ වගේ අම්මා, තාත්තා, දුව, පුතා, අයියා, අක්කා කියලා මනෝමින් හිතාගෙන ඉන්න මේ ලෝකයේ තියෙන්නේ ඇහැ, කන, දිව, නාසය, ශරීරයේ, මනස කියන ආයතන හයට මැදි කළ ආයතන හයේ බලෙන් ආයතන හය එකකටවත් අයිති නැහැ. යම් වෙලාවක ඕගොල්ලන්ගේ හිතේ තියෙන ඔය ගතිය පෙනෙන දෙයට, ඇහෙන දෙයට, ගඳ සුවඳ දැනෙන දෙයට, රස විඳින දෙයට, කයට ස්පර්ශ වෙන දෙයට, හිතට පෙනෙන දෙයට ගැත ගහන තාක් මෙයාට පවතින්න පුළුවන්. අම්මා කියලා ඔය සිහි කරන ගතිය, අම්මගේ රූපේ, අම්මගේ හඳ, අම්මගේ සුවඳ, අම්මගේ ස්පර්ශය, අම්මා උයලා දුන්නු කෑම රහ කියලා අම්ම ගැන සිහි වෙන්න කියලා බාහිර රූපයකට ගැට ගන්න තාක් මෙයාට පවතින්න පුළුවන්. යම් වෙලාවක මේ ටික නිසා සතර මහා ධාතු රූපේ දකින්නවා, දකින්න කොට සිහි වෙන්නේ මේ ටික නේද කියලා බැලුවොත් මෙයාට මෙයා ගැට ගැහුවේ නැත්තම් පෙනෙන දෙයට මෙයාට ඉන්න බෑ. සමුත්තුල්තාවේ බිඳුනොත් මේක අතහැරෙනවා. මේ ආයතන හයේ බලෙන් ආයතන හයේ එකකටවත්යි කි නැතුව ඒකයි මෙතන තියෙන අද්භූත ආශ්චර්යම සිද්ධිය තමයි ආයතන හය නිසාම පවතින. නමුත් ආයතන හයේ එකකටවත්යි කි නැතුව ඒක යෝගුල්ලෝ එක එක ආයතනයේ කපල කොටල බලන්න ඔය මම කියන හැඟීම් ටික අහුවෙයිද කියලා. එකකටවත් අහුවෙන්නේ නැහැ. එකකවත් නැහැ. ඇහැ කපල කොටල බලන්න, පෙනෙන රූප කපල කොටල බලන්න, කන ශබ්ද නාසය ගන්ධ මේවා ඔක්කොම කපල කොටල කුඩු කරලා බලන්න නෑ කියලා උච්ඡේදවාදයට වැටේ. තිබුණ සාස්ත්‍රවාදය නැති වුණ උච්ඡේදවාදය. නමුත් මේ සිද්ධිය අහු වෙන්නේ නැතිවි. එක්ක තියෙනවා එක්ක හැඟ වෙනවා, එච්චරයි වෙන්නේ. නෑ කියන හැඟ වුණා. නමුත් මේක විද්‍යාවක්, මේක දර්ශනයක්, මේක තීක්ෂණයි, පඬිත වේදනීයයි. තර්කයකින් කවදාවත් දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. එතකොට මෙන්න මේ ටික දැක්කෝ යම් වෙලාවකදී ඔබේ මනසේ තියෙන ඔය ගති ස්පර්ශ ආයතන හයට ඔබ ගැට නොගහනනම් එදාට මේ මනසේ තියෙන ගතියට රැඳෙන්න බෑ. ආශ්‍රයක් ක්ෂය වෙනවා කියලා කියන්නේ ඒකයි. ඕකයි සරියුත් මහ රහතන් වහන්සේ අනේ පිටිසිට තුමාට නංකලේ ගැහැවිය ඔබගේ සිතට ඇහැ ඇසුරු නොවේවා, රූපය ඇසුරු නොවේවා, චක්කු විඥාන ඇසුරු නොවේවා, ඇහැ උපාදාන වෙන්න දෙන්න එපා, රූපය උපාදාන වෙන්න දෙන්න එපා, චක්කු විඥාන උපාදාන වෙන්න එපා. අම්මා කියන ගතිය ගන්න මේක කියන්නේ ඔබට දැන් උපන්න සිත මේ ගතියට පෙනෙන දෙයට ඇහෙන දෙයට බඳින්න එපා. එහෙම වුණොත් මෙයාට පවතින්න බෑ, පවතින්නේ නෑ. මේක රූප කලාප බිඳලා බිඳලා කඩලා කඩලා බලන එකක් නෙමෙයි. තව යමක් උපද්දන් දෙපා ඌදී ඌ විදිහට දකින්නයි තියෙන්නේ. ඌදී දකින්න කියලා තව එකක් උපද්දන් දෙපා. ඇස් ඉදිරි පිටිට එන රූපයක් තියෙයි නෑ, කඩලා කඩලා නෑ කියන්න දෙපා. ඇස් ඉදිරි පිටේ රූපයක් එනවා, ඒ රූපය ඇත්ත මේකයි. මොකද්ද? පටිවාපෝතේජෝ වායෝ සතර මහා ධාතු හෝ උපාදාය රූපයි. අපිට මින්මක් දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ රූපය පිරිසින් දකින්න කියලා අපිට දීලා තියෙන උපරිම මින්ම මොකද්ද? චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපා. ඔන්න ওই ටික ওই විදිහටම දකින්න. සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්න උපාදාය රූපේ. ඔච්චර තියෙ. එහෙනම් ඒ ටික දකිනකොට මගේ මනසේ අම්මා තාත්තා දුව පුතා කියන ගතිය යෙදුනේ. මගේ මනසේ තියෙන ගතිය නෙවෙයි මේ ටික හැදුවේ. මගේ මනසේ මේ ටික දකිනකොටයි මගේ මනසේ මේ ගතිය යෙදුනේ. පටිච්චසම්පාදයේ තුන් කාලෙන් බලන්න කියලා කිව්වේ ඒකට. අතීත ධර්ම, අතීත වර්තමාන අනාගත කියන තුන් කාලෙකින් බලන්න කියලා පෙන්වුවේ මොකක් නිසාද? මේ ස්කන්ධයේ උදේ බලන ක්‍රමය අහුවෙන්නේ. අද මේ කෙලෙස් ටික නිසා විපාක ධර්මතා පහ, විපාක ධර්මතා පහ නිසා නැවත කෙලෙස් ටික ඇති වෙනව නේද කියන ධර්මතා ටික දකින්නයි. ওই ටික පටිච්චසම්පාදයේ අවබෝධ වුණොත් සසර දුක අවසන් වෙනවා කියලා අවසන් කරන්න පුළුවන් කිව්වේ ඒකයි. මං කියන ටික තේරෙනවද දන්නේ නැහැ. මේ ටික තේරුණොත් ඇත්තටම ඕගලන්ට පෙනෙයි අනාත්මය අවබෝධ වුණොත් මේ ජීවිතයේම දුකෙන් මිදෙන්න පුළුවන් බව. නුවණක් තියෙනවා නම් ඔබට දැරිවි මේ මොහොතේ ඉඳලා බාහිර කෙනෙක්ව දෙයක් සිහි කරන්න කියලා හදනකොට මේ මගේ මනසේ උපන්න කර්ම නිමිත්තයි කියලා දකි. මම මෙහෙම සිහි කරද්දි සිහි කරන උදව් වෙච්ච ඇහැ නිරුද්ධ වෙලා, රූපය නිරුද්ධ වෙලා, චක්කු විඤ්ඤාය නිරුද්ධ වෙලා. නමුත් නිරුද්ධ බව නොදන්නා අවිද්‍යාවෙන් දකින්න වෙලාවේ තිබුණු රූපය හෝ සිහි කරගෙන ඔය රූපේ වගේම මම ওই රූපෙම විතරයි කිව්වේ. නමුත් ඔය විදිහටම අපේ මනසේ වේදනාවක් සිහි කරලා වේදනාව කෙරෙහි තණ්හා වෙලා මේ අහවල් ස්පර්ශයෙන් එන වේදනාව නැත්තම් අහවල් දේ නිසා මේ වේදනාව එන්නේ කියලා සිහි කළ වේදනාව උපද්දවා ගන්නවා අපි. මේ උපද්දවා ගන්නකොටත් ස්පර්ශ ප්‍රත්‍ය වේදනාව උපදිනවා. ඒකටත් අවිද්‍යා කර්ම තණ්හා කියන කාරණා ටික එකතු වෙලා ස්පර්ශය නැමැති ආහාරයෙන් වේදනාව හදා ගන්නවා. ඒ වේදනාව දකිනකොටම අහවල් දේ ස්පර්ශ වීම නිසායි මට වේදනාව වෙන්නේ කියලා මේ විස්තරේ මනසෙදී. ඒ වගේම සංඥාවත් අපේ මනසෙදී. ඒ වගේම අහවල් පුද්ගලයා අහවල් කෙනා කියලා සංකාරයත් අපේ මනසෙදී. ඒකයි රූප වේදනා සංඥා සංඛාර කියලා කියන්නේ විඥාන ත්‍ිටියක් විඥානයේට නතර වෙන්න තැන් ටිකක් පවතින තැන් ටිකක්. එතකොට මෙන්න මේ කාරණාව ඕගොල්ලෝ දැක්කොත් සසර දුක ගෙවා ගන්නවා කියන එක අපහසු නෑ. මේ ටික නොතේරුණා කියලා අපි අභෞවි පුද්ගලයන් නන් නෙවි කල්‍යාණ මිත්‍ර ඇසුරින් සද්ධර්ම ශ්‍රවණේ මේ වගේ දර්ශනයක් අහගත්තා. ඊට පස්සේ නොතේරුණාම එයාට තියෙනවා මොකද්ද? නිතරම මේ පිළිබඳව යෝනිසෝ මනසිකාර්ය කරනවා. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැතරන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කිව්වෙ මොකද? සීල සමාධි දෙක පූර්ණය කරනවා. සීල සමාධි දෙක පුළුවන් තරම් සීලයක පිටලා ආවරණීය ධර්ම දුරුකරනද සමත කමඨහන කුරු කරනවා. ඊට අමතරව මේ ධර්මයේ ටික ටික මෙනෙහි කරනවා. අනුක්‍රමයෙන් ආවරණීය ධර්ම දුරු වෙන්න මේ අනාත්මය අවබෝධ වෙන දවසක් තේරෙනවා. ත්‍රිලක්ෂණේ පෙනෙන දවසක් එනවා. ඒකයි ලෝකය අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් දැක්කොත් එදාට මේ දුකෙන් මිදෙනවා කියලා කිව්වේ ඒ හින්දායි. ඕගොල්ලෝ දැක්කොත් අම්මා කියලා බලපු මෙච්චර කල් බලපු තැන තියෙන රූපය අනිත්‍ය දෙයක් හෝ දුක් දෙයක් හෝ අනාත්ම වශයෙන් දැක්කොත් ඇයි මගේ මනසේ තියෙන දැම්මට සිහි කරන්න පුළුවන් අම්මා කියන ගතිය අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව කනබුන ආහාර යුක්ත අනාත්ම රූපයේ ඇහැට දකිනකොට මේ ගතියයි මගේ මනසේ නැගිට්ටේ කියලා දකිනකොට උගලන්ට රූපය අනාත්මයි කියලා දකිනවා. ඒක තමන් තර්ක විතර්ක කරලා ඔප්පු කරගන්න. ඇත්තටම කණ්ණාඩිය දකිනකොටත් මේ අම්මා එනවනම් පත්‍ර කොලයක දකිනකොටත් අම්මා එනවනම් වීඩියෝ පටිය දකිනකොටත් අම්මා එනවනම් මේ සිද්ධිය මොනතරම් ඇත්තද? සුවක්ඛාතෝ භගවතා ධම්මෝ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ මනාකොට දේශනා කරලා තිනකොට තමන් තුලින් පෙනේ. මේක මොනතරම් ඇත්තද කියලා මේ කය තමන් උනේ කොහොමද කියන උත්තරේ එනවා. තුම් භවයේම කෙලෙසුන් නිසා පීඩා විඳිනවා. තුම් භවයේම කෙලෙසුන්ගෙන් දුක් විඳිනවා. හිතන්න ස්පර්ශ ආයතන හයේ අනාත්ම සතර මහා ධාතුව ස්පර්ශ ප්‍රත්‍යෙන් ආහාර ප්‍රත්‍යෙන් හටගත් ස්කන්ධ ටික විතරක් තියෙද්දි ආශ්‍රවයන්ගෙන් කෙලෙසුන්ගෙන් මිදිච්ච මනසක මොනතරම් ශාන්තියක් තියෙද කියලා බලන්න. ඉස්සෙල්ලත් අම්මා හිටියේ නැහැ. එයා දන්නවා ධාතුන අනත්ත්වය නිසා සංඥාවක් උපදිනවා කියලා. උපදිනකොටම පෙනෙන්න මනසේ අම්මා කියන ගති ටිකකුත් නැත්තම් දකින්ද ඉස්සෙල්ලත් තිබුණේ සතර මහා ධාතුන් රූප ස්පර්ශ වෙනකොට මෙබඳු සංඥාවකේ කියන එක නම් දකිනකොට නම් මේ ස්පර්ශ නිසා මෙබඳු සංඥාවක් ඉදෙනවා කියන ම ඇත්ත නම් පෙනෙන්නේ. ඒ මනසේ තියෙයිද මම්මල දුක? ඒ මනසේ තියෙදි පියාමල දුක? සහෝදරය සහෝදරි ඥාති හිතේසි මරණ දුක? ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමනස උපායස තියෙයිද? ඒ මනසේ නෑ. රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ සීනාශ්‍රව කියලා කියන ආශ්‍රයක්ෂයයි. මේ ස්පර්ශ ආයතන හයට පෙරපසු මනසේ යෙදෙන ප්‍රපංච නෑ. බලන්න මදුපිණ්ඩික සූත්‍රයේ චක්කුම් පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඤ්ඤාණ තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා යම් වේදේති තං සංජානති. උන්න විපංක ධර්මතා පහ පෙනෙනවා කියන ටික. යන් සංජානති තම් විතක්කේති අන්න ප්‍රපංච සංඥාව උපදින තැන පෙන්වනවා. සංඥාවරඹේ යම හිතයි නම් අපි සිහි කළා අම්මා කියලා හිතයි නම් දැන් මේ හිතන ටික ටක් ගාලා ඇවිල්ලා මනසට මේ තියෙන්නේ. යන් සංජානති තම් විතක්කේති යම් විතක්කේති තම් ප්‍රපංචිති අන්න ඒකම යාට ප්‍රපංචේ වුනේ. තතු නිදානම් පුරිසු පොපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේසු රූපේසු. එදා ඉඳලා ඇහිම් බලා දතියුතු රූපයේ කෙරෙහි මේ ප්‍රපංචයෙන් යාව යට කරනවා. ඇහත් රූපය චක්කු විඤ්ඤාය කියන මේ ටික ඇස් ඉදිරිපිට ආවේ ඇත්තටම අනාත්ම සංඥාවක්. ඒක අතහැරනවත් එක්කම හිතට සිහි කළා මේ නිමිත්ත ඒ සංඥාව සිහි කරගෙන මේ මගේ අම්මා නේද කියලා හිතේ රූප සංඥාවට නැත්නම් ඒ සංඥාවට නම් කළාම සෙනෙහස ආදරේ කියන කාරණා ටික බැඳුනහම ඇහින් බල ඇහින් මේ රූපයේ දකින ගානේ මේ ගතිය නම් නැගිටලා එන්නේ එදා ඉඳලා මෙයා මේ ප්‍රපංචයෙන් යටවලා තියෙන්නේ. කවදාවත් නිෂ්ප්‍රපංච වූ ස්කන්ධ ටික දකින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ ওই ටික පෙන්වන්නේ. ඒකයි තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් අනාත්මයි කියන ධර්මතාවයේ හැමදාම ලෝකේ පැවතුනා පවතිනවා. නමුත් ලෝකෙට ඒක වැහිලා. අම්මා කියලා සිහි කරලා අම්මා කියලා බලන මට අම්මා කියලා පෙනෙනවා මිසක පෙනෙන අවස්ථාවේ තියෙන ධර්මතාවයේ පේන්නේ නැහැ. සුදු පාට බේසමකට වතුර භාජනයක් තී රතු පාට කණ්ණාඩියක් දාගෙන නම් මම බැලුවේ පෙනෙන්නෙත් මට රතු පාට කණ්ණාඩියකින් නම් මට කවදාවත් ඌදී ඌ විදිහට පෙනෙන්නේ නැහැ වැහිලා. ගද්දුලබද්ද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්වුවේ එකයි දන් වලින් බඳින ලද්ද බල්ලා සුනකයා යම් තැඹක බැඳලා හිටියොත් මේ සුනකයා දුවයිනම් මේ තැඹ වටා දුවනවා ඇවිදිනම් මේ තැඹ වටා ඇවිදිනවා හිටගෙන ඉඳිනම් මේ තැඹ වටා හිටගෙන ඉන්නවා නිදාගනිනම් මේ තැඹ වටා නිදා ගන්නවා ඉඳගෙන ඉඳිනම් මේ තැඹ නිදාගන්නවා. ඒ වගේ අසෘතවත් පුතජ්ජනය ඉතින් ඇවිදිනම් පංච උපාදන ස්කන්ධයක ඇවිදිනවා ඉඳගෙන ඉන්නේ නම් පංච උපාදන ස්කන්ධයක ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නේ නම් පංච උපාදන ස්කන්ධයක හිටගෙන ඉන්නවා නිදාගෙන ඉන්නේ නම් පංච උපාදන ස්කන්ධයක නිදාගෙන ඉන්නවා. ඒ කිව්වේ උපාදාන වශයෙන් ගත්ත ස්කන්ධ පංචක එකයි ජීවත් වෙන්නේ. අම්මා කියන මේ නිමිත්තට තණ්හා කළා මේ හිතේ තියෙන නිමිත්තයි මම උපාදාන වශයෙන් ගත්තේ. මේ නිමිත්තෙන් මම ස්කන්ධ පංචකේ දිහා බලන්නේ ස්කන්ධ පංචකේ දකින්නකොට මේ නිමිත්ත නම් සිහිපත් කරගන්නේ. මගේ මනසේ තියෙන උපාදානෙට හිතයි මේ රූපේ. අර යකඩ කෑල්ල පවතින්නේ හිතයි මේ කාන්දම. මේ කාන්දම නිසා නේද යකඩ කෑල්ල පවතින්නේ. කාන්දම යකඩ කෑ මේ යකඩෙද යකඩේ කාන්දමද දෙකම නෙමෙයි. නමුත් මේ කාන්දම හිතයි මේ යකඩේ පවත්තන්ට. ඒ වගේ මේ රූපය හිතයි මගේ උපාදානය පවත්තන්ට. අන්තිමට රූපේ උදව් කරගෙන මම උපාදානයයි පවත්තලා තියෙන්නේ. අම්මා කියන ගති ටික මගේ මනසේ තිබුණු ඇහැ රූප චක්කු විඤ්ඤාණේ උදව් කරගෙනයි පවත්තලා තියෙන්නේ. මේ ගතියෙන් රූපය හදනවා හදපු රූපේ මේ ගතිය යෙදෙනවා. එතකොට කියනවා මම ලෝකේ උපාදාන කරගෙන ඉන්නවා කියලා. හේමොත යක්ෂය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේකින් අහනවනේ නේද ප්‍රශ්නය කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ කුමක් ඇතිකලි ලෝකේ උපන්නද? ඇහැ ඇතිකලි රූපේ චක්කු විඤ්ඤාණය ඇතිකලි ලෝකේ උපන්නා. ඔබට ඇහැ රූප චක්කු විඤ්ඤාණය කන ශබ්ද සෝත විඤ්ඤාණය ඇති බවට හම්බ වෙයි නම් ඒ ලෝකේ ඉපදිලා ඒව නිරුද්ධයි කියලා ඔබට පෙනෙන්නේ නැහැ. ආයතන හය උපන්කලි ලෝකේ උපන්නා. කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ කිස්මින් ලෝකේ උපාදාය කුමක් ඇසුරු කරගෙන ලෝකයේ පවතිනවද? ඡන්න මේ උපාදාය ආයතන හය ඇසුරු කරගෙන ලෝකේ පවතින්නේ. මේ කාන්දම් කැලල ටික ඇසුරු කරගෙනයි මේ යකඩේ පවතින්නේ. මේ ලෝකයේ කියන එක දකින්න එපා. ආයතන ටික ස්කන්ධ ටික ඇතුලේ ඇහැ ලෝකයයි රූපේ ලෝකයයි කියලා කිව්වේ ඇහැ රූප චක්කු විඤ්ඤාණය කියන ටික තියෙනවා නම් ලෝකේ තියෙනවා. ලෝකේ තියෙන මේ ටික තියේ. යකඩේ මෙහෙම තියෙනවා කියලා කියන්නේ කාන්දම් තියෙනවා කියන එක. කාන්දම් මෙහෙම තිබුණොත් යකඩේ තියේ. යම් වෙලාවක කාන්දම් ටික නැති වුණොත් මේකට පවතින. ඔබට ඇහැ නැත්තම් රූප නැත්තම් චක්කු විඤ්ඤාණය නැත්තම් කන ශබ්ද සෝත විඤ්ඤාණය නැත්තම් මේ ගතිය තියෙන්නේ නැහැ. ඇහැ නිරුද්ධ වෙනවා රූපේ නිරුද්ධ වෙනවා චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙනවා මේ ගතිය නැති වෙනවා. කොහොමද ඇහැ නිරුද්ධ වෙන්නේ? ඇහි නිරෝධිත රූපේ නිරෝධිත චක්කු විඤ්ඤාණ නිරෝධිත කියන සලායත නිරෝධී කියලා නිවන කියලා. ඔබට ඇහැ නිරුද්ධ වෙන්නේ, රූප නිරුද්ධ වෙන්නේ, චක්කු විඤ්ඤාණය නිරුද්ධ වෙන්නේ කොහොමද? ඇහැ අනාත්මයි, රූපය අනාත්මයි, චක්කු විඤ්ඤාණය අනාත්මයි කියලා දැකපු දවසටයි ඔබ නොයලෙන්නේ. නොයලෙන කොටයි මනස කෙලෙසුන්ගේ මිදෙන්නේ. එදාට නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධයි කියලා පෙනේ. ඉස්සෙල්ල ඔබට පිහිටයි අනාත්ම සංඥාව. අනාත්ම සංඥාව නිසා නිවන. ඒ නිසා මට මතක් කරන්න තියෙන්නේ බුදුහාමුදුරුවෝ අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ ටික දේශනා කළේ. අවුරුදු දහස් ගානක් හැලහැප්පී මැද්දේ මේ ශාසනය ගලාගෙන ආවා. නමුත් සසර දුක අවසන් කරන්න හේතු සම්පත් තියන අය නොවුනේ නම් මේක නැති වෙලා. නමුත් මේක කිසි කෙනෙකුට නැති කරන්න බැරුව ගලාගෙන එන්නේ මේකෙන් මිදින්ද, මේ දුකෙන් මිදින්ද හේතු සම්පත් තියන අය ඇති. ඒ නිසා මට මං දන්නා ශක්ති ප්‍රමාණය මේ ටික කෙන්නනවා. නමුත් මම කියන්නේ මගේ මනසට බාර දෙන්නේ මම කිව්වට නැතුව තමන් කෙරෙහි දකින්න. ඇත්තටම කෙනා කෙනා දැක්ක යුතු දෙයක්. ඕගොල්ලෝ බැලුවෝ සමහරට මට වඩා ඉක්මනට මට වඩා හොඳින් මේ දර්ශනය ඕගොල්ලන්ට දර්ශනය වෙයි. මටත් ඉස්සර නිවන් දකි. මාතික මාතා උපාසිකාව නිවන් දැක්කනේ කමටහන දුනු හාමුදුරුවන්ටත් ඉස්සෙල්ලනේ දනාගන් වුණා. ඒකයි මේක ඇත්ත. ඉතින් මේ සුළු ධර්මතාවයක් තියෙන්නේ. අනාත්ම ස්කන්ධ ටික මනසේ ක්‍රියාකාරීත්වයට පටලගත් එකේ දෝෂේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවය දකින්න ස්පර්ශ ආයතන හයේ දුක්ඛ සත්‍යය දුක පිරිසිඳ දැක්කොත් ඔගලන්ට හම්බෙන්නේ මේ ස්කන්ධ ටික. එදාට සමුදිය ප්‍රහාණයට වෙනවා. මේ මනසේ තියෙන ආශ්‍රව දුරු වෙනවා. එදාට නිරෝධය සාක්ෂාත් වෙනවා. මත්‍යකට යුක්තක් නැහැ කියන නුවණ පහළ වෙනවා. ඉතින් මෙන්න මේ ධර්මතාවය තේරුම් අරගෙන හැම දිනම උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. ඒකට ඔගොල්ලෝ කැලේට යන්න ඕනේ නැහැ. ඔක්කොම අවශ්‍ය නැහැ. මහාන වින්ද ඔක්කොම සැබත් නුවර බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ ජනකාය හිටියලු 7 කෝටියක්. 5 කෝටියක් ආර්ය ශ්‍රාවකයෝ. කෝටි 5ක් ආර්ය ශ්‍රාවකයෝ ඔක්කොම පැවිදි වෙලා දිටියේ කැලේ දිටියේ නෑ. ගෙවල් වල සෝවාන් සකදාගාමි අනාගාමි විචය හිටියා. අද අපි අඳුනගෙන තියෙන්නේ ජීවිතය අනිකක් ධර්මය අනිකක් හැටියට. බණ භාවනා කරන්න ගියොත් නිවන් දකින්න පුළුවන්, පරලෝ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. හැබැයි කණ්ඩ බොණ්ඩ නෑ, දුක් විඳින්න වෙයි. ඒ කියන්නේ රස්සාව කරන්න බැරි වෙනවා. රස්සාව කළොත් මෙලව කාලබිලා ඉන්න පුළුවන්. හැබැයි පරලෝ දුක් විඳින්න වෙයි. බුදුහාමුදුරුව මෙලව යහපත පනවල පරලෝ දුක හෝ පරලෝ යහපත පනවල මෙලව දුක හෝ පනවල තියෙද? බුදුහාමුදුරුව උභයාර්ථය සඳහා ධර්ම දේශනා කරනවා නෙවෙයිද? පින්වතුනි, එක දෙයක් මතක තියාගන්න. ඕගොල්ලන්ගේ රස්සාවයි ඕගොල්ලන්ගේ කමඨාන කියන එක, ඕගොල්ලන්ගේ දිවි පැවැත්මයි ඕගොල්ලන්ගේ කමඨාන කියන එක. ඕගොල්ලන්ට දකින්න පුළුවන් මේ රූපයේ කනබුන ආහාරයෙන් හැදෙන්නේ කෙස්ලොම් නියද තම්මස්නහර කියලා කුණුපු කොටස් කීකේ. ඇයි මේ පතුරුග ගහ බලන්නේ? එහෙනම් මේ දර්ශනය ඔප්පු කරගන්න. ඇත්ත තමයි. එහෙනම් රූපය මෙහෙමනම් මේ රූපය දකින්නට මගේ මනස තුළනේ මේ පුද්ගලයෙක් කෙනෙක් කියන හැඟීම් ටික යෙදිලා තියෙන්නේ කියන එක ඔප්පු කරගන්න. මේ දැන් අහගත්තනේ. දැන් මෙහෙම අහගත්තා, රූපය අනාත්මයි, ආශ්‍රවයන්ගෙන් බලලා රූපය දකින්නට තමන්ගේ මනසේ ආශ්‍රය යෙදෙන්නේ කියලා කල්යාණ මිත්‍රයන් සද්ධර්මය ශ්‍රවණයෙන් අහගත්තා. නමුත් තේරුන්නේ නැහැ. ඤෙය කියලා කියන්නේ එයා දැන් මේක දැනගන්න උත්සාහවත් වෙනවා. එයා හැම වෙලාවෙම මේ රූපය කනබුන ආහාර නිසා නේද හැදෙන්නේ, මේ රූපය කෙස්ලොම් නේද තම්මස්නහර ඇට ඇට මිදුළු කුණුපු කොටස් ටිකක් නේද කියලා මෙහෙම බලනවා. බලන්නේ සත්වයක් නෑ, පුද්ගලයෙක් නෑ කියන්නේ නෙමෙයි. මේ අහගත ධර්මය ඔප්පු කරගන්න. ඇත්ත නේද? එහෙනම් මේ පුද්ගලයෙක් මිනිසෙක් කියන හැඟීම් ටික තමන්ට නේද දෙන්නේ? සතර මහා ධාතු තියෙන තැන තමන්ටයි කෙනෙක් කියන කාරණාව පෙනෙන්නේ කියන එක ඔප්පු වෙනවා. එතකොට පැත්තකට ගිහිල්ලා ඕගොල්ලන්ට කෙනා කියලා සිහි කරුන්ට අහු වෙනවා. රූපේ දකින්න වෙලාවෙදිත් මනසේ දිච්ච ගතිය සිහි කරන මිසක රූපේ සිහි කරනව නෙමෙයි මේ. අපි මෙහෙම සිහි කරනකොටත් මේ මනස තියෙන ගතිය බාහිර රූපය අනාත්මයි, ආයෙත් දැන් මේ සිහි කරන්න පුළුවන් ගතිය ඇස් ඉදිරියට රූපේ එනකොට හම්බ වෙන්නේ කියලා ඔප්පු වෙනවා. එදා ඉඳන් හැම වෙලාවෙම මේ වැඩට යන එන ගානේ ඕගලන්ට බලන්න පුළුවන් හොඳට මේ රූප ටික, මේ තමන් කියන ශරීරය හැම වෙලෙම කෙස්ලුම් නියද තම්මස් කියලා බලනවා. එබඳු රූපයේ දකින්නකොට මම කියන හැඟීම මනසේ යෙදෙනව නේද කියලා බලනවා. මග කියන හැඟීමෙන් බලපු නිසායි මේ සතර මහා ධාතු රූපයේ දකින්නකොට මම කියන හැඟීමෙන් මගේ මනසේ නැගිටලා ඉන්නේ නේද කියලා ඕගලන්ට පෙනේ. සතිපට්ඨානේ වඩන්න කියන්නේ ඒක සම්මා දිට්ඨිය ඉගෙනගෙන සම්මා දිට්ඨියට ප්‍රතිපදාව හැටියට මේ සතර සතිපට්ඨානේ පනවන්නේ. එතකොට ආශ්‍රයක්ෂය වෙනවා නුබෝධින කියන. මනසේ තියෙන වැඩි දවස් යන්නේ මෙහෙම හිතන්න හිතන්න තමන්ට පුදුම ගැම්මක් වේගයක් එයි. ඒ කියන්නේ කෙනාටයි ලැජ්ජ හිතෙන්නේ මම මෙච්චර මෝඩද කියලා. ඒ කියන්නේ අනාත්මෝ සතර මහා ධාතු කන බොන ආහාර උගලන්ට බත් කට කනකොට ප්‍රත්‍යවේක්ෂාව ඉබේමයි. බත් ඇට ටිකේ අනාත්ම ස්වභාවය අනන බත් ඇට ටිකේ අනාත්ම ස්වභාවය දකිනකොට මෙබඳු බත් ඇට ටිකක් නිසා නේද මේ ශරීරයේ කෙස් ලොම් නියද තම්මස් හැදෙන්නේ කිව්වහම එහෙනම් එබඳු බත් ඇට ටික දිහා බලාගෙන මම කියන අදහස ඇති කර වෙනකොට තේරෙනවා මම කියන අදහස මේ නිසා මනසේ ඇතිවෙච්ච එකක් නිසා බත් ඇට වලට අයිති නැහැ කියලා. හොඳට ඔය සිව්පස්සේ පරිභෝජනය කරන ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා කියන්නේ ඒ නිසයි. සංඝරක්කිත කියන මහරහතන් වහන්සේගේ නංගිගේ පුතා භාගිනිය සංඝරක්කිත, භාගිනිය කියන්නේ බෑණ කියන එක, බෑණ වූ සංඝරක්කිත දවසක් උදේ දානේ වළඳනවා වීගෙන් අසීහින්. සංඝරක්කිත මහරහතනට කියනවා බලාගෙන කටපිච්චේ කියනවා. ඔච්චරයි කිව්වේ. බලනවා මෙච්චර සිසිල් වෙච්ච නිදිච්ච මේ බත්තික වළඳන එකට ඇයි කටපිච්චේ කියලා කිව්වේ. කියනවත් එක්කම එයාට ආහාරයට සීයාව. ආහාරය ප්‍රත්‍යවේක්ෂා කරනකොටම සියලු මාස්‍රයන්ගේ මනස මිදුණා. ඔගොල්ලෝ මේ රූපී අනාත්ම ස්වභාවය ඔප්පු කරගන්න හොඳ තැනක් තියෙන කන කෑම විල කන ගානේ බෝංචි කෑල්ලක් හපනකොට, තක්කාලි කෑල්ලක්, බටු කෑල්ලක්, කව්පි ඇටයක්, මුං ඇටයක් අරගෙන හපලා කනකොට මේවා නිසා නේද මේ ශරීරේ රූපකලාප හැදෙන්නේ. හොඳට තේරි මේ රූපී අනාත්ම. එහෙනම් ඇත්ත නේද මේ රූපය දකිනකොට මම කියන දැනුත් මම කියලා හිතන්න පුළුවන් ගතිය මේ රූපේ දකින්නකොට ආපහු හිතේ ඉදිලා නේද තියෙන්නේ. ටික දවසක් යනකොට මේ අතපය තමන්ගේම ආත්ම භාවයේ දකි තමන්ගේ නොවන විදියට මේ අත මෙහෙම තියෙද්දි කපලා අයින් කරුවත් මාව කැපුවා කියන එක පෙනෙන්නේ නැටි වෙයි. පෙනෙන්නේ නැහැ යාට. මේ රූපේ තමන් දකින්නේ නැහැ, තමන් රූපේලා දකින්නේ නැහැ. රූපය නිසා තමන් දකින්නේ, තමන් නිසා රූපය දකින්නේ. සක්කාය දිට්ඨිය නැහැ. මේ ස්කන්ධ පංචකය තමන් දකින්නේ, තමන් නිසා ස්කන්ධ පංචකය දකින්නේ. එක දර්ශනයට සක්කාය දිට්ඨියක් නැති වී, අවිද්‍යාවක් නැති වී, ආශ්‍රවයක් නැති වී, නීවරණක් නැති වී, යෝග ග්‍රන්ථ යම්තා කෙලස්තියේද මම කියලා තියෙන මේ කෙලස් වල ගතිය නම් කළ තිබි කියලා ඔක්කොම ටික නැති වෙයි. මේ වගේ මේ ධර්මය දැකලා ආශ්‍රයක් ක්ෂය කරගෙන මේ ජීවිතයේදීම අනාශ්‍රව චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති හැම දිනකටම සාක්ෂාත් කරගන්නට මේ දේශනාව හේතු පාරමිතාවක් වේවා. හොඳයි, එහෙනම් කවුරු සාධනාව දක්වත්තන්න කල්පනා කරගන්න කලන කමෙන් කලන සෙනෙහසින් අපි හැම දිනකටම අනුග්‍රහය දක්වලා සිංහවත් අපේ නිහල් රූපසිංහ මැතිතුමාට මේ දේශනාව දේශනා කරවලා බොහෝ කුසල ධර්මයන් හැම දිනාගේම సంతානය තුල ඒක රාශි කෙරෙව්වා කරගත්තා. විශේෂයෙන්ම අපි හැම දිනාම සිළු ආකාරයෙන් පහල කරගත සියලුම කුසලයන් අපේ ගෞරවනීය අවසරයි කිරමු ලොකු ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ සදා පූජනීය වන්දනීය ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනි වෙත්වා. තම තමන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේලාට පාරමිතාවක් වේවා කියලා අනුමෝදන් කරමු අපි. ඒ වගේම අද දවසේදී සිදු කරගත මේ සීල කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන් ගේවල් දොරව රැකී රක්ෂා දී ස්ථානට අධිග්‍රහීතු ශාසන මාමුක ඉෂ්ඨකාරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසර වඩා වර්ධනය කරගනිමින් දිව්‍යපතන බෝධියකින් උතුම් වෙන සැනසෙත්වා. දෙවියන්ගේ ආරක්ෂාවද මේ පින් උතුම් කෙරෙහි ලබා දෙත්වා කියන සිත්තු අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා චුම්මත්තා දේවානාගා මහි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා චුම්මත්තා දේවානාගා මහි පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවං පදන්ති. එවගේම අද දවසේදී අපි සිද්ධ කරගත්තා මේ සියලුම කුසල ධර්මයන්. මේ වගේ සත්පුරුෂ ඇත්තෙක් මේ ලෝකෙට බිහි කරන්නට උපකාරී වෙච්ච ඒ අපේ නිහාර රූපසිංහ මහත්මයාගේ මිය පරලෝකීය පියාණන් ඇතුළු වර්ග පරම්පරාගත සියලුම ඥාති මේ හොඳ සිහිපත් කරනවා. ඒ වගේම මේ මෙතිණිය සුධර්මා මෙතිණියගේ වර්ග පරම්පරාගත මිය පරලෝකීය ඥාතීන් කිරු දෙනා සිහිපත් කරනවා. ඒ පවුලේ නමින් නැති මිය පරලෝකීය වූ සියලු ඥාතීන් වගේම මීට සහසම්බන්ධ වූ චිත්තිමත් ස්වාමීන් වහන්සේලාගේ මේ පින්වතුන්ගේ නමින් නැති කලුගේ කුලව යම්තාක් ඥාතීන් සිටින්නේ සියලු දෙනා මේ පින් අනුමෝදන් වෙත්වා. දුකක සිටින දුකින් අත් මිදී සපවත් භාවයකට පත් වීම උතුම් වෙන සංසෙත්වා කියන අදහසින් ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතී නම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතී නම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතී නම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම මේ කුසල ධර්මයේ බලයෙන් අද 58 වෙනි ජන්මදිනය සපුරන අපේ නිහාල් රූපසිංහ මැතිතුමාට මේ තුන්වන්ගේ ආශිර්වාදයෙන් මේ ධර්මයන්ගේ ධර්ම බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවී චිරජීවනි ඇති වේවා. තවදුරටත් ලෝකෙට සම්බුද්ධ ශාසනයට සේවයක් කරන්නට ශක්තිය ධෛර්යය ඇති වේවා. එතුමාට දිගාසිරි අත් වේවා කියලා කවුරුත් ආශිර්වාදාත්මක සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම එතුමාටත් පවුලේ සියලු දෙනාටත් මෙතන සහසම්බන්ධ වෙච්ච මේ සියලුම දෙනාට පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියගේ බලයෙන් මේ සෑම දෙනාගේම මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපලෝපද්‍ර දුරු වේවා. කරණ කින යහපත් අධස්සල සම්මුද්ධ වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවි සැනසී පැමිණ වැඩවදාලා වූ උතුම් අජරාමර නිර්වාණ සම්පත්තිය අදාදම සාක්ෂාත් කර ගැනීම සඳහා මේ සෑම දිනකට මේ කුසල ධර්මයෙන් හේතු පාරමිතාවක් වේවා. සුපත්ත්වයට තෙරුවන් සරණයි. ඕම් වන්දනා කරගන්න. අභිවාදන සීලස නිච්ඡං වද්දා පචා චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සම්බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු සුඛ